අද 2022 සැප්තැම්බර් මාසේ 4 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහවන වැඩසටහන් මාලාවේ 104 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි පූජනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වන සියලු දෙනාමත් තමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය විදිහට අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන්පසු සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාලය ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත්, ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා මම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙමු සියලු දෙනාම. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නතං දල්හං වන්දනමානු දීරා යදායසං දාරුජං බබ්බජංච සාරත්තරත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු ධාරේසු චයා අපේකා. හොඳයි, ගෞරවනීය සංඝරත්නයන් අවසරයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා විදියට තෝරගත්තේ ධම්මපදේ තණ්හා වග්ගේන ගාථා රත්නයක්. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුන නිදාන කතාව ගැන අපි පොඩ්ඩක් මුලින්ම ඉදිරිපත් කරගත්තොත්, ඒ ගාථාව කියන්න යන බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන්න යන ධර්මකාරණය ගැන පොඩි හඳුනා ගැනීමක් ඇති කරගන්න පුළුවන් නිසා මම මුලින්ම ඒ නිදාන කතාව ගැන පොඩ්ඩක් මතක් කරන්න කැමති වෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න වඩින භික්ෂූන් වහන්සේලා පිරිසකට දකින්න ලැබෙනවා. කොසල් රජතුමා එහෙම වැරදි කරපු, හොරකම් කරපු, එක එක දේවල් වැරදි වැඩ කරපු මිනිස්සුන්ව බන්ධනාගාරගත කළ, එහෙම නැත්නම් අල්ලගෙන ඒගොල්ලන්ට එක එක විදිය බන්ධන වද දෙන විදියක්. දැන් සමහර කට්ටිය යකඩ බැඳුම් වලින්, දැන් කාලෙත් තියෙන මාංචු දාලා වගේ එහෙම දාලා යකඩ දංවැල් වලින් බැඳලා ඉන්න පිරිසක් දැක්කා. ඒ වගේම තවත් පිරිසක් දැක්කා, අර ලී කෑලි දෙකක් ගහලා කකුලට ලී කෑලි හයි කළා තියෙන ඉස්සර කාලේ තිබුණ බන්ධනයක්. කකුලේ වලලු කරලාගෙන තද ලොකු කොට දෙකක් එකට තියලා තද කළා. ඒ ලී වලින් බන්ධනයක් ඇති කළා තියෙනවා. තව සමහරු බන්ධනයක් ඇති කළා තියෙන බැඳලා තියෙනවා මේ රැහන් වලින්. ඒ කාලේ තිබුණේ හන රැහන් කියන හන රැහන් වලින්. ඒ වගේ එක එක රැහන් වලින් බන්ධන කළා මේ බැඳලා තිබුණ මිනිස්සු, මේ වැරදි කරපු මිනිස්සු එක එක විදියට බන්ධනාගාරගත කළා. මේ එක එක ආකාරයෙන් බන්ධන ඇති කළා. දැන් කාලෙත් ඔය විදියට බැඳලා තියෙනෝනේ, මේ බන්ධනාගාරගත කළා තියෙන මෙච්චර අවුරුදු ගානකට මෙහෙම මෙහෙම යකඩ දංවල් දාලා යකඩ කූරු ගණන් කර කර ඉන්නවා කියලා කියන ඔන්න විදියට බන්ධන ඇති කරගෙන ඉන්න මිනිස්සු කී පිරිසක් දැකලා මේ භික්ෂුන් වහන්සේලා හවස්තරු බැහැ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න කලින් ධර්මශාලාවට වෙලා මෙන්න මේ බන්ධනයන් ගැන තමයි කතා කරේ. මේ මිනිස්සු කොච්චර අමාරුයෙන්ද මේකින් ගැලවෙන්නේ කොහොමද, මෙහෙම යකඩ වලින් බැඳලා තියුනහම කොහොමද ගැලවෙන්නේ, මේ වගේ හන රැහන් වලින් බැඳහම කොහොමද ගැලවෙන්නේ, ලී කොටවල තද කළ ගැට බැඳහම කොහොමද ගැලවෙන්නේ කියලා මෙන්න මේ බන්ධන වලින් ගැලවෙන විදියක් තමයි මේ සායන් වහන්සේලා කතා කර කර හිටියේ. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පැමිණලා මේ භික්ෂුන් වහන්සේලා කතා කරපු දේ ගැන විමසලා, අන්න මේ බන්ධනයන් එක්ක මෙන්න මේ විදිහේ යකඩෙන් බැඳීම්, ලී කොටවලින් බැඳීම්, රැහන් වලින් බැඳීම්, එක එක විදිය බැඳීම් තියෙනවනේ. ওই බන්ධන කියන ඒවා මහා දේවල් නෙවෙයි. ওই බැඳීම් කියන්නේ මේ මහා ලොකු බැඳීම් නේ කොච්චර යකඩෙන් බැඳද ඒව ඇති දෙයක් නැහැ ඊට වඩා මේ ලොකු බන්ධනයක් තියෙනවා දූ දරුවන් එහෙම නැත්නම් තමන්ගේ තමන් ගැන තියෙන අපේක්ෂාව කියන බන්ධනේ කඩාගන්නේ අර යකඩ බැඳීම් කඩනවා වගේ සිය දහස් ගුණයක් අමාරු වෙලා අර යකඩ බැඳීම් වැල් වලින් බැඳීම් කඩාගන්න කලේසි ඒව කඩාගන්න මොකක් හරි විදිහක් තියෙනවා ඒ වුණාට මේ මමයාට තියෙන අපේක්ෂාව දරුවන්ට ඒ වගේම තමන්ගේ දේවලට තියෙන අපේක්ෂාව කඩාගන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි අරවට වඩා ගොඩක් තද බැඳීමක් තමයි මේ මේකත් එක්ක තියෙන්නේ. ඉතින් එහෙම කිව්වහම මෙන්න මේ වගේ යකඩ බැඳීම් මේ වගේ බැඳීම් කඩා ගන්න ලේසි ඒ වුණාට මෙන්න මෙහෙම තමන් එක්ක තියෙන මේ තද බැඳීම කඩා ගන්න නම් අන්න එයා ධීරයෙක් වෙනවා. සාමාන්‍ය සූරයෙකුට වීරයෙකුට කරන්න බැරි දෙයක් තමයි ධීරය කියන්නේ. ඊටතර ගොඩක් ඉහළට ගියපෙන. මේ ධීර පුද්ගලයෙකුට තමයි අර වගේ මේ අර යකඩ බැඳීම් වලටත් වඩා ලොකු තද බැඳීම් උනුත් කඩාගෙන මමයා කියන බැඳීම් නැති කරගන්න පුළුවන් කෙනාට කියන නමක් දෙම්ම බුදුරජාණන් වහන්සේ ධීරයෙක් කියලා. අන්න ඒ ධීරයෙක් ගැන තමයි මේ අද දවසේ ධර්ම දේශනාවට මම මාතෘකාව විදිහට තෝරගත්තේ. ඉතින් අපිත් මේ එක එක විදිය බැඳීම් වලින් බැඳිලා තියෙනවා. එක එක ආකාරයේ බැඳීම්. ওই බැඳීම් වල ස්වභාවය ඊළාට ඒවා කඩාගන්නේ කොහොමද අපි මේ කරගෙන යන ප්‍රතිපදාව මේ බැඳීම් එක්ක බැඳීම් කඩා ගැනීම සඳහා කොහොමද සම්බන්ධ වෙන්නේ කියන දේවල් තමයි කතා කරන්න මම හිතුවේ. ඉතින් ඇත්තටම මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේගේ මෙහෙම නිදාන කතාවක් කියනා වගේම මේ විදිහේ මාතෘකාවක් තෝරගන්නත් පොඩි හේතුවක් වුණා පහුගිය දවස්වල. දැන් පහුගිය දවස්වල ලොකු සෑන්නාසේ ධර්ම දේශනා කරන පුටුවේ වැල් කඩාගෙන වැටෙන දවසක්. දැන් දවස් කීපයකට කලින් එතකොට ඒ වැල් කඩුණට පස්සේ ලොකු සෑන්සේ මට බාර දුන්නා මේ පුටුව වියලා දෙන්න කියලා. ඉතින් අපි අර පුටු වියලා එච්චර පුරුද්දක් එහෙම හරියට බලන් ඉඳලා පුටුවක් කියන එකක් බලන් ඉඳලා මෙන්න මෙහෙම යන්න ඕනේ කියලා කරනවා මිසක් පුරුද්දක් එහෙම එක්ස්පීරියන්ස් එකක් නැතුව නේ කරන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් පුටුවක් කියන්න පැය කීපකින් පුටුවක් කිව්වට මට මේ පුටුව කියන්න දවස් 3ක් ගියා. ඒ කියන්නේ හවස් වරු 3ක් ගියා පුටුව කියන්න. ඉතින් පුටුව කියන අතරේ මේ පුටුවේ වැල් අතර බැඳීම් ඇති වෙන හැටි. එක එක විදියට අර එකින් එක පැටලි පැටලි යද්දී ටික ටික බැඳීම් ඇති වෙන එකක් දිහා බලාගෙන මේ පුටුව යද්දී දැන් ඒ වෙනුවට ඒ වෙලාවේ හවස් වරුවේ කරන පරයන්ක්යක් ඉඳගෙන භාවනාවක් ඊළඟට ඇවිදින ගමන් භාවනාවක් කරනා වගේම මේ පුටුව වියන ගමනොත් අපිට භාවනාවක් කරගන්න පුළුවන්. පුටුව වියන එකත් තවත් එක භාවනාවක් විදිහට එකතු කරගෙන මේ පුටුවේ වැල් අතරේ බැඳීම් ඇති වෙන හැටි ගැන පොඩ්ඩක් බැලුවාම ඒ ගැන ටිකක් කල්පනා කර කර හිටියම් මෙන්න මේ බැඳීම් ගැන තවත් එක විදිහ අමුතු විදිහ අදහසක් ආවා. ඉතින් ඒකත් එක්ක තමයි මෙහෙම බැඳීම් ගැන අද කතා කරන්න හොඳයි කියලා මට එකපාරට මතක් වුණේ. ඉතින් බලමු අපි මේ දැන් බුදුරජාණන් වහන්සේ නිදාන කතාව ඊළාට මගේ නිදාන කතාව දෙකම එකතු කළා. අපි බලමු මේ බැඳීම් මොන වගේ බැඳීම්ද අපි ඇති කරගන්නේ. ඒ වගේ මේ බැඳීම් වල ස්වභාවය මොනවද ඒවත් එක්ක අපි ඒවට කොච්චර මට්ටමින් තදින් අල්ලගෙන ඉන්නවද ඊළාට මේක ගැලවෙන්නේ කොහොමද කියන ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු අද දවසේ ධර්ම දේශනාවේ. ඉතින් අපි දන්න මුලින්ම අපි බැඳීම් ඇති කරන කෙනෙක් මිනිස්සෙක් විදියට ඉපදෙනකොටම වැඩියෙන්ම බැඳීමක් ඇති කරගන්නේ කොහෙන්ද කියලා බැලුවොත් ඉපදෙන්නත් ඉස්සෙල්ලා මව කුස පිළිසිඳ ගන්නකොටම ඉස්සෙල්ලම බැඳීමක් ඇති කරගන්න තමන්ගේ මවත් එක්ක. දැන් බුදුරජාණන් වහන්සේත් පස්මහා බැලුම් බැලද්දී ඉස්සෙල්ලම තමන්ගේ මව ගැනනේ බලන්නේ. පියා ගැනටත් වඩා බලන්නේ මව කොහොමද කියලා. යන්නේ එතකොට මවත් එක්ක තමයි ඉස්සෙල්ලාම ජීවිත කාලයක් බැලුවහම ඉස්සෙල්ලම බැඳීමක් ඇති කරගන්නේ මවත් එක්ක. ඒ මවගේ කොහොමද කියලා ඒ ස්වභාවයත් බලලා මුලින්ම මව කුසේ තමයි තමන්ගේ බැස ගන්න පුළුවන් අවස්ථාවක් හොයාගෙන අන්න එතන ඒ අල්ලගන්නේ අන්න එතන තමයි මුලින්ම අල්ලගන්නේ. දැන් කලින් ආත්මේ ඒකත් එක්ක කරගෙන ඒ ඇඟත් එක්ක මෙහෙම රූප බලන්න සද්ද අහන්න ඒවා කරගන්න බැරි වෙනකොට ඒක අතහැරලා දාලා වෙන තැනක් අල්ලගන්න යනවනේ. අන්න ඒ අල්ලගන්න යනකොට ඒ තැන තමයි ඉස්සෙල්ලම ඒකත් එක්ක අලුතෙන් හදන තැනත් එක්ක තමයි මුලින්ම බැඳීමක් ඇති කරගන්නේ. ඒ බැඳීම ඇති කරගන්නකොට දැන් මිනිස්සෙක් විදියට ඉපදෙනවා නම් මනුස්සයාගේ තමන්ගේ අම්මත් එක්ක තමයි ඉස්සෙල්ලම බැඳීම ඇති කරන්නේ. එයාට මේ මව්කුසේ බැඳීමක් ඇති කර ගන්නවා. දැන් මව්කුස තුල ටික ටික වැඩෙන්න වැඩෙන්න ඊළාට අම්මගේ කෑම, ඊළඟට අම්මගේ සිතුවිලි, ඊළාට අම්ම වටේ ඉන්න තාත්තා, හරි තව වටපිට ඉන්න අයගේ සිතුවිලි, හැම ඒවත් මේ ඇතුලේ ඉන්න දරුවට දැනෙනවා යම් කිසි මට්ටමකින්. ඒ කියන්නේ සිතුවිලි මට්ටමෙන් එයාට දැනෙන්න පුළුවන් කතා කරන දේවල් ඇහෙනවා, ඊළාට අම්ම කන බොන දේවල් හැටියට, අම්ම හැසිරෙන හැටියට එයාට දැනෙන පීඩාවල්, සැප පහසුකම් මේවත් දැනීමත් එක්ක ඔන්න මේකත් එක්ක මේ මව්කුසට බැඳීමක් ඇති කරගන්නවා. ඊළාට ඉපදෙන වෙලාවේදී ඒ දරුවා ඒ වෙලාවේ අල්ලගත්තු මව්කුස අල්ලගෙන නැහැ ඉන්නේ. දැන් අම්මට උවමනාව තියෙන මේ දරුවා එළියට ගන්න. ඒ කියන්නේ දරුවෙක් බිහි කරන්න අම්මට උවමනාව තියෙනට ඒ වෙලාවේ දරුවා අල්ලගෙන ඉන්නේ මව්කුස. අන්න එතකොට අම්මයි දරුවයි අතර පොඩි ගැටණයක් ඇතිලා අර දරුවා දුර්වල නිසා කොමාරි දරුවා එළියට එනවා. එතකොට ඉස්සෙල්ලම මුලින්ම ඔන්න එළියට ආපු වෙලාව එයා කෑ ගහගෙන තමයි එළියට එන්නේ. එතකොට අර අල්ලගෙන හිටපු මෙච්චර වෙලා අල්ලගෙන හිටපු මව්කුසත් එක්ක බැඳීම ඔන්න කැඩිලා යනකොට එයාට යම්කිසි බලපෑමක් එන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න එළියට ආවට පස්සේ ආයෙත් ඔන්න අම්මත් එක්ක ආයෙත් බැඳීම ඇති කරගන්න. එලාට අම්මගේ කිරිබනවා, අම්මා තමයි එන්නේ ළඟින්ම ඉන්නේ. අම්මත් එක්ක අම්මගේ තුරුල් එනකොට ඔන්න අම්මත් එක්ක තියෙන බැඳීම ටික ටික තව ටිකක් වැඩි වෙලා වර්ධනය වෙලා යනවා. ඒ අතර වටපිට ඉන්න තාත්තා ඉන්නව නම්, ආච්චිල සීල ඉන්නව නම්, සහෝදර සහෝදරි ඉන්නව නම් ඒගොල්ලත් එක්ක ටික ටික බැඳීමක් ඇති වෙනවා. ඒ කොහොම වුණත් ලොකුම බැඳීමක් තියෙන්නේ අම්මත් එක්ක. මොකද තමන් මේ ලෝකෙට බිහි වෙන්න මුලින්ම උදව් වුණ කෙනා විදියට අම්මත් එක්ක තමයි ඕන කෙනෙක්ගේ ලොකුම බැඳීමක් ඇති වෙන්නේ. දැන් අපි උදාහරණ විදියට බැලුවත් අපි කියමු දැන් පැවිදි වෙලා උපසම්පදා වෙලා මෙහෙම කාලයක් ගත වුණා. සමහර වෙලාවට මොකක් හරි හදිස්සියක් වුණොත්, කකුලක ගලක් හැපුණොත්, මොකක් හරි අතක් පැත්තුවල්නොත් එකපාරට නිකමට හරි කියවෙන්නේ අම්මේ කියලානේ. දැන් පොඩි කාලේ අපිට අම්මා ගහනකොට අම්මයි ගහන්නේ, උනාට අඬන්නේ අම්මේ කියලා. දැන් ගොඩක් දෙනකොට ওই අම්මත් එක්ක තියෙන බැඳීම ලොකු බැඳීමක් තියෙන්නේ. ඒක අර වෙන බැඳීම් වලට වඩා ටිකක් වැඩිපුර බැඳීමක් අම්මත් එක්ක ඕන කෙනෙක්ගේ තියෙනවා. ඒක ඊළාට පහු කාලේ වෙනකොට වෙන බැඳීම් එකතු වෙනකොට අර තියෙන බැඳීම සමහර විට අඩු වැඩි වෙලා වෙනස් වෙන්න පුළුවන්. එනට අර මූලික විදියටම ඇති වෙන්නේ අම්මත් එක්ක බැඳීමක් තමයි ලොකුවට මුලින්ම ඇති වෙන්නේ. ඊට පස්සේ තව තාත්තා ඉන්නවා නම් ඊළාට වටපිට ඉන්න සහෝදරයෝ ඒ කට්ටියත් එක්ක ඔන්න ටික ටික බැඳීම් ඇති වෙනවා. ඒතර අර මූලික බැඳීමට පොඩ්ඩක් පිටින් ගිහිල්ලා නේ වටපිට ඉන්න සහෝදරයෝත් එක්ක තාත්තා එක්ක එහෙම බැඳීම් ඇති වෙනකොට ඒකත් එන්නේ අර බැඳීමට වඩා ටිකක් වෙනස් විදිය බැඳීම් තමයි. එහෙම දැන් පොඩි දරුවෙක් ලොකු වෙන්න එයාට එන බැඳීම් ඊට වඩා ටිකක් වෙනස් බැඳීම්. දැන් යාළුවෝ එහෙම ගත්තොත් යාළුවොත් එක්ක ගොඩාක් බැඳීම් ඇති කරගන්න ඒගොල්ලොත් එක්ක විනෝද වෙන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් ලැබෙන දෙයකට. එතකොට ඒ හැම දෙයකදීම අර මමයා මූලික මමයා පවත්වන බැඳීමට අමතරව තවටයක් අර කාමය කියන්නේ මෙහෙම ඇස් පිනවීම, කන් පිනවීම, නහය පිනවීම, දිව පිනවීම, ඊළාට ඇඟ පිනවීම, ඔන්න ඔය වගේ දේවලුත් එකතු වෙලා තමයි බැඳීම් ඇති වෙන්නේ. අර මූලික අම්මත් එක්ක බැඳීම ජීවිතය පවත්වා ගැනීමත් එක්ක පටන් ගත්තට ටික ටික ලොකු වෙලා එනකොට අර මුලින්ම ඇති වෙන මමයා පවත්වා ගැනීමට ඇති වෙන බැඳීමට අමතරව දැන් මේ තියෙන මමයා ටික ටික සැප විඳීමට ඒ වගේ පැති වලින් ඔන්න බැඳීම් ඇති කරගන්න. එලාට ඉස්කෝලේ යන කාලේ යාළුවෝ ඇති වෙනවා, යාළුවොත් එක්ක විනෝද වෙන්න අන්න හැම බැඳීම් ඇති වෙනවා. එලාට සහෝදරයෝ ඉන්නවනම් සහෝදරි ඉන්නවනම් ඒගොල්ලොත් එක්කත් යම් කිසි මට්ටමක බැඳීමක් ඇති වෙනවා. ඔන්න ඒ වගේ මේ තව ටිකක් ලොකු වෙනකොට අර ලිංගික ආශාවල් එහෙම මතුවේගෙන ඊට වඩා අර තමන්ට විරුද්ධ ලිංගික තියෙන කෙනෙක් එක්ක තව බැඳීම් ඇති වෙන්න පුළුවන්. එතකොට අර මූලික අර කලින් තිබුණ බැඳීම් ගැන ටික ටික ඒවට අර වයින් බාධා එනවනම් ඔන්න ඒවත් එක්ක බැඳීම් නැති වෙලා වෙන පැතිවල බැඳීම් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ බැඳීම් ඇති වෙන්නේ මොකටද කියලා අපි බැලුවාම ඒවත් මේ ලිංගික ආශාව සඳහා වෙන තවත් මේ තමන් පිනව ගැනීම සඳහා තමයි මේ බැඳීම් ඇති වෙන්නේ. අර මුලින් ඇති වුණා වගේට වඩා ටිකක් වෙනස් විදිහට මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, ඒ වගේ මේ පිනවීම සඳහා තමයි ඊළඟට පස්සේ ඇති වෙන බැඳීම් ඇති වෙන්නේ. ඒ බැඳීම් වල ස්වභාවය ටිකක් වෙනස් ස්වභාවයක්. ඔන්න ඒ පාර ඔන්නම විරුද්ධ ලිංගිකයන් එක්ක බැඳීම් ඇති වෙනවා. ඒ සඳහා සමහරවිට ගොඩාක් මහන්සි වෙන වෙලාවල් ඉන්න පුළුවන්. සමහර කට්ටිය ජීවිතේ පවා නැති කරගන්නේ ඒ වගේ දේවල් පස්සේ ගිහිල්ලා. ඒකත් ඒ බැඳීම නිසානේ ජීවිතේ නැති කරගන්නේ. ඊට වඩා මේ මං ඉන්නවට වඩා හොඳයි මේ එකක් කත ඔක්කොම මම නැති වෙනවා කියලා ඔන්න එන ඒ බැඳීමට සාපේක්ෂව ලොකු උදේශයක් ඇති වෙලා නැත්තරම නැති වෙලා යනවා. මේ විදිහට තව බැඳීම් ඇති වෙනවා. ඊළාට තව ඊට පස්සේ විවාහ වුණා කියමු. ඔන්නතර විවාහ වෙනකොට ওই බැඳීම් ඇති කරගන්නකොට බලන්න. දැන් අපි අම්මා තාත්තා සහෝදරයෝ යාළුවොත් එක්ක බැඳීම් ඇති කරනකොට සම්පූර්ණ වෙනස් විදිහ බැඳීමක් නැති වෙන්නේ. දැන් ඒ බැඳීමේදී අපි සාමාන්‍ය විදිහට බැලුවොත් දැන් මම කියලා කෙනෙක් අරගෙන මට සමාන මං වගේම තව මේ වගේ දිරන කුණු වෙන ජරාවට පත් වෙන තව එක්කෙනෙක් එකතු කරගෙන මොකද්ද කරන්නේ? දැන් මේ මනුස්සයා මම දාලයයි කියලා මේ ගෑනු කෙනා හරි පිරිමි කෙනා හරි මේ බැඳීම දාලයයි කියලා දැන් එහෙන බයක් තියෙන නිසානේ මේ රෙජිස්ට්‍රා කෙනෙක් ගෙනල්ලා පොතක අස්සම් කරලා ඊළාට සාක්ෂිකාරය අස්සම් කරලා අර මොකද්ද වාක්‍යයක් කියවන මේ හැමදාම ඉන්නවා කියලා ඊළාට ඒ පාටියක් දීලා වටපිට ඉන්න මිනිස්සු ඔක්කොම සාක්ෂි විදියට ගන්නවා. ඊළාට මොකද පෝරකයට නැග්ගලා මොකද මාල පළඳනවා, සලු වළඳනවා, අෂ්ටක කියනවා, ඊළඟට පොල් ගහනවා. ඔය වගේ හෙන නැකත් බල හෙන ලොකු වැඩ ගොඩක් එක්කනේ කරන්නේ. ඉතින් මේක කරන්න යනකොට බයන් දැන් සාමාන්‍ය ජීවිත බැලුවාම ලක්ෂ කීයක් විතර වියදම් කරනවා මේ බැඳීම ඇති කරගන්න කියලා බැලුවොත් සමහරට කට්ටිය මේ බැඳීම ඇති කරගන්න ලක්ෂ ගාණක් වියදම් කළා අවුරුදු ගාණක් තිස්සේ ඒකට ණය ගෙවනවා. සමහරවිට මේ ණය ගෙවන්නේ ඉස්සෙල්ලත් මේ ඩිවෝස් වෙලා ඉවරයි ගොඩක් වෙලාවට. ඉතින් ඔය අන්නෝ බැඳීම ඇති කරගන්නේ මොන වගේ වුමනාවකටද කියලා බැලුවා. මෙච්චර මහන්සියල බැඳීම ඇති කරගත්තට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය කොයි වගේද කියලා බැලුවා. ඇයි මෙහෙම බැඳීමක් ඇති කරගත්තේ කියලා බැලුවාම සමහර කෙනෙකුට මේක බැඳීම ඇති කරගන්න එක හොඳද නරකද කියන එක ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. දැන් කොච්චර මිනිස්සු අතර මෙහෙම බැඳීම් ඇති කරගත්තු කට්ටිය මෙහෙම දුක් විඳිනවා දැකලා මෙහෙම ඒ වෙනුවෙන් කරදර වෙනව දැක්කට ගොඩ ඕන කෙනෙක් හිතන්නේ මොකද්ද මේ කට්ටියට වැරදුනාට මට හරියන්න පුළුවන් කියලානේ හිතන්නේ. ඒගොල්ලන්ට බැඳීම් වලින් කරදර ආවට මට එහෙම වෙන්නේ නැහැ කියලා ඔන්නම හිතනවා. ඊළාට සමාජයෙන් ගත්තාම වැඩිහිටියෝ ගත්තාම දෙමාපියෝ ගත්තාම ඒගොල්ලත් ඒ තමන් වැටිච්ච බැඳීමටම තමන්ගේ දරු දරියෝ ඒගොල්ල කොහොම හරි අටව ගන්නනේ හැමෝම හදන්නේ. එතන ওই විදිහට ඔන්න ඊට පස්සේ විවාහයක් කියලා ඔන්න බැඳීමක් ඇති කරගන්න. ඊට පස්සේ සමහරලාට ඔන්න සේවකයෝ සේවය අතර තම වැඩ කරන තැන බැඳීමක් ඇති කරන රස්සාවට බැඳීමක් ඇති කරගන්න. එතන වැඩි කරන තැන තමන් යටතේ ඉන්න පිරිසක් ඉන්නවනේ ඒගොල්ලොත් එක්ක බැඳීමක් ඇති කරන. එහෙම නැත්නම් තමන් ඉහලින් ඉන්න මිනිස්සු අතර බැඳීමක් ඇති කරනවා. ඒ බැඳීම් ඇති වෙනකොටත් ඕවයිදිත් වෙන්නේ ගොඩක් වෙලාවට මොකද මේ තමන්ගේ අවශ්‍යතාවයට සමයි කමර්ෂල් බැඳීමක් තමයි මේ හැමතිස්සෙම ගොඩක් වෙලාවට වෙන්නේ. ඒතර මූලිකම අම්මත් එක්ක තමන් මේ ලෝකයට බිහි වෙන්න අවස්ථාවේදී ඇති වෙච්ච බැඳීමට අමතර පස්සේ ඇති වෙන හැම බැඳීමක්ම මොකක් හරි අවශ්‍යතාවයක්. අර මූලික අවශ්‍යතාවයක් තවත් එක අවශ්‍යතාවයක් ඊට අමතර වෙනත් අවශ්‍යතාවයක් මත තමයි මේ බැඳීමක් ඇති වෙන්නේ. අවශ්‍යතාවයක් නැත්තම් නිකම්ම බැඳීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් අය ගොඩාක් අඩුවෙන් තමයි මේ ලෝකේ ඉන්නේ. දැන් කෙනෙක් බැලුවොත් විවාහ වෙන්න කෙනෙක් තව කෙනෙක් හොයනකොට ඒ කෙනාගේ ක්වොලිටීස් නේ හොයන්නේ. ලෝකේ කැතම ගෑනු කෙනා නපුරම ගෑනු කෙනා බඳින්න කියලා කවුරුත් හොයන්නේ නැහැනේ. ඒ මනුස්සයාගේ තියෙන හොඳ ගති තමයි මාත් එක්ක ඉන්න පුළුවන්ද කියලා හොඳ දේවල් තමයි බලන්නේ. ඒකට බලන්නේ මේ තමන්ගේ අවශ්‍යතාවයට තමයි වෙන කෙනෙක් හොයන්නේ. දැන් සමහරු කියනවා මං කැමති යසෝදරා වගේ කෙනෙක් බඳින්න කියලා කැමති වුණාට ඊට ඉස්සෙල්ලා තමන් සිද්ධාර්ථ කෙනෙක් වෙන්න ඕන කියලා හිතන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක් හිතන්න පුළුවන් මම සිද්ධාර්ථ කෙනෙක් වගේ කෙනෙක් බඳින්න කැමති වුණාට තමන් යසෝදරා කෙනෙක් වෙන්න ඕන කියලා හිතන්නේ. ඔන්නම් බැඳීම් ඇති කරගන්නකොට අනිත් එක්කෙනාගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමන් කොහොමද තමන් ඒකට සුදුසුද කියලා ඒ බැඳීම ඇති කරගන්න සුදුසුද කියලා තමන්ගේ ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ ගොඩක් අය. ඒ වෙනුවට තමන්ට මේ ලැබෙන දෙයට තමයි තම කමර්ෂල් බැඳීමක් තමයි ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. නොවිදට විවාහයේදී එක බැඳීමක් ඇතියෙන ඉලාට රස්සාවල් කරද්දිහම බැඳීමක් ඇතියෙන ඉලාට ඊට පස්සේ දූදරුව අතර තව අනිත් පැත්තර තව පිටිපස්සර බැඳීමක් ඇතියෙන ඊළඟට ඒ අතර තව සමාජයේ ඉන්න ගරු කළ යුතු පුද්ගල කියන්නේ අපි ගත්තොත් පූජ්‍ය පක්ෂය ගත්තොත් පන්සලත් එක්ක පල්ලියත් එක්ක ඔන්නම තව වෙන විදිය බැඳීමකුත් තියෙනවා. ඔන්න ඒක ඒක ඔන්න බැඳීම් ඇති වෙන ආකාර ටිකක් තමයි මම පැහැදිලි කරේ මේ වෙලාවේදී. යන්න මේ බැඳීම් එක්ක බැලුවාම අර බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්වන්නේ අර හය පැත්තකට වැඳ වැඳ ඉන්න පුද්ගලයෙකුට. අන්න ඒ පුද්ගලයාට පෙන්නනවා මෙන්න මෙහෙම උඩට යටට හරහට ඒ පැතිවලට වඳිනවට වඩා හොඳයි ඒ තමන් ඉන්න පූජ්‍යකයන්ට එහෙම නැත්නම් දෙමාපියන්ට තමන්ගේ බිරිඳට එහෙම නැත්නම් සැමියාට එහෙම නැත්නම් දූදරුවන්ට වැඩ කරන සේවකයන්ට අන්නේ කට්ටියට මේ එක ඒ බැඳීම එක එක විදිය බැඳීම් ඇති කරගන්න ඕන. අන්න ඒ කට්ටියට සලකන ඒ කට්ටියට යුතුයකම් කරන එක මෙන්න මෙහෙම හය පැත්තට වඳිනවට වඩා වටිනවා කියලා. එතකොට අන්න ওই වෙලාවේදීත් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ අපි මේ කතා කරපු එක එක විදිය බැඳීම් තියෙන අයත් එක්ක තමන්ගේ යුතුයකම් ඉටු කරන්න. එතකොට ඒ බැඳීමට යම්කිසි වටිනාකමක් දෙනවා. එතකොට ওই වටිනාකම් දීමත් එක්ක වෙන්නේ මොකක්ද? මේ බැඳීම තව ටික තදවීමක් නෙවෙන්නේ. මේ බැඳීම් වලින් ලිහිල් වීමක් මේවත් එක්ක වෙනවද? බුදුරජාණන් වහන්සේ අර හය පැත්තට වැඳ වැඳ හිටපු මනුස්සයාට මෙහෙම කියන්නේ ඒ මනුස්සයාට මේ බැඳීම් ගලව ගන්න කියන එක දෙහි කිව්වනම් එයාට ඒක තේරෙන්නේ නැති නිසා දැන් බුදුරජාණන් වහන්සේ කියපු සූත්‍ර දේශනා කර ඔක්කොම ගොඩාක් කියලා බැලුවාම 99%කට වඩා තියෙන්නේ බැඳීම් වලින් ලිහෙන හැටිනේ ඒ වුණාට ඒක ඒ දේ තේරුම් ගන්න බැරි කෙනෙකුට දැන් එයා ඉන්න තත්වයට වඩා තව පොඩ්ඩක් හරි උඩින් තියා ගන්න වමනා නම් අන්න එයාලට කියන මේ බැඳීම් තිබුණට කමන්නේ මේ බැඳීම් වලට වටිනාකමක් දෙන්න. එතකොට එයාලට පුළුවන් දැන් ඉන්න මේ හය පැත්තට වැඳ වැඳ ඉන්නවට වඩා ඊට වඩා යම්කිසි ඉහළ මට්ටමකට ගිහිල්ලා අර බැඳීම් වලට වටිනාකමක් දීපු හේතුව නිසා සුගතියක ඉපදෙන්න පුළුවන්. අන්න ඊට පස්සේ සුගතියක ඉපදුනාට පස්සේ එයාට යම්කිසි මොලයක් පෑදුනත් අන්න එයාට පුළුවන් මේ බැඳීම් වල ඇති වටිනාකමක් නැහැ කියන එක තේරුම් ගන්න. ඒක නිසා අන්න ඒ වගේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කියන මේ බැඳීම් වලට වටිනාකමක් දෙන්න කියලා. එහෙම නැති හැම වෙලාවකදීම කියන්නේ මේ බැඳීම් කඩා ගන්න විදියක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් අපි දැන් කතා කරා මෙහෙම එක එක විදියට ওই හය ආකාරයේ බැඳීම් වලට සාපේක්ෂව යන අපේ අතර තියෙන එක එක බැඳීම් ගැන. දැන් ওই බැඳීම් අතර බැලුවම යාළුවොත් එක්ක බැඳීම් කියලා බලමු. අපිට මට මතකයි මට ඉස්සර ඉස්කෝලේ යන කාලේ කැම්පස් ඉන්න කාලේ හැම යාළුවෝ හිටිය හරියට මේ පාරට බැස්සාම යාළුවෝ කීප දෙනෙක් හම්බ වෙනවාම මොකක් හරි එකට තේ බැච් එකේ විතරක් නේ බැච් හතරෙම මලගයක් තියෙනවා නම් දානගයක් තියෙනවා ඔවට අනිවාර්යයෙන් පොදු වැඩක් තියෙනවා නම් ඔවට අනිවාර්යයෙන්ම ගිහම හතර වටේ හරියට යාළුවෝ හිටියා තෝ යාළුවොත් එක්ක බැලුවාම සමහරලාට එක එක ජාතියේ යාළුවෝනේ බැලුවා ඊළඟ ජොබ් කරන්න ගියාම එහෙම ටික ටික වෙන්න ඒ යාළුවා අතරෙන් බැලුවම අන්තිමටම අපිට උමනාවක් වුණා ප්‍රයෝජනයක් සලකලා බැලුවම ඇත්තටම හිතවත්ම යාළුවෝ කියලා බැලුවම ඉන්නේ හරි සුළු පිරිසයි අන්තිමටම පැවිදි වෙන්න එන කාලේ වගේ වෙනකොට යාළුවෝ හිතන්නේ අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු යාළුවෝ දෙතුන් දෙනෙක් වගේ තමයි ඉතුරුලා හිටියේ දැන් ඉස්සර කාලේ යාළුවෝ 10 ගානක් හිටියට ටික ටික යාළුවොත් එක්ක තියෙන බැඳීම ටික ටික අඩු වෙනකොට අන්නේ දෙතුන් දෙනෙක් ඉන්න යාළුවෙකුට ඒ යාළුවෝ කතා කරන්නේ මේ අවුරුද්ද පළවෙනිදා විශ් කරන්නේ අප්‍රේල් අවුරුද්ද සිංහල අවුරුද්දට කියලා හැම විශ් කරන්නේ බර්ත්ඩේ එකට විශ් කරන්නේ හම්බුනහම ගුඩ් මෝර්නින් ගුඩ් නයිට් ඕවා කියන්නේ නැහැ ඒ වෙනුවට දැන් සැරින් සැරේ කතා කරලා සැප දුක බලන්නේ නැහැ ඒ වුණාට ඒ වගේ යාළුවෙකුට හදිස්සියේ උමනාවක් වෙලා කතා කරද්දිම එයාට තේරෙනවා කතා කරන ටෝන් එකින්ම තේරෙන මොකක් හරි අවශ්‍යතාවයකට තමයි උමනාවකට තමයි මේ කතා කරන්න කියලා. ඒ කතා කරනකොට මහාන මොකක්ද වෙන්න ඕනේ කියලා අන්න වෙන්න ඕන දේ හරියට කළා දෙනවා. බෙල්ල කඩාගෙන හරි වැඩේ කරලා දෙන යාළුවෝ කීප දෙනෙක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් මං වැරද්දක් කරනව නම් නරක වැඩක් කරනව නම් මේක හරි හොඳයි කියලා අනුමත කරන්නේ. ඕක කරත් ඔයා අමාරුවේ වැටෙනවා කියලා කෙලින්ම කියනවා. අන්න එතකොට අර යාළුවෝ 10 ගානක් නැති වුණාට දෙතුන් දෙනෙක් ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ ඇත්තටම මේ යාළුකම කියන එක අමුතු විදිය බැඳීමක් එක්ක එකතු වෙන්නේ ඒ යාළුකම. අර දාස් ගණක් ඉඳලා කරන නිකන් අර මෝනිච්චාවට කරන යාළුකමට වඩා ටිකක් එහා ගියපු යාළුකමක් තමයි එතන තියෙන්නේ. එතන අර ලොකු එක අමුතු විදිය බැඳීමක් අර හැමතිස්සෙම කතා කරලා සැප දුක බලලා විශ් කරලා ඒව කරන්නේ. ඒකට වෙනස් විදිය බැඳීමක් තමයි එතන තියෙන්නේ. අනේ ඒකත් තව එක විදිය බැඳීමක්. ඒලාට අපි දැන් කාලේ බලමු. දැන් ඉස්සර ගම්වල ඉන්න මිනිස්සු බැලුවම ගමේ ඉන්න පිරිසත් එක්ක විතරයිනේ බැඳීම තිබුණේ. ඒ කාලේ අර කොමියුනිකේෂන් මෙච්චර දියුණු නැති නිසා යම්කිසි සීමිත පිරිසක් එක්ක තමයි බැඳීම් ඇති වෙලා තියෙන්නේ. දැන් මේ ලෝකේ කොමියුනිකේෂන් දියුණු වෙන මේ ලෝකේ අනික් කෙළවරේ ඉන්න කෙනෙක් එක්ක වුණත් බැඳීමක් ඇති කරගන්න පුළුවන් තප්පර ගාණක් ඇතුළත. ඉතින් ওই බැඳීම් ඇති වෙන ඒවා ගොඩාක් දේවල් කොහොමද වෙන්නේ කියලා බැලුවා. මේ ආශාවල් පස්සේනේ මේ හැම බැඳීමක්ම වගේ ඇති වෙන්නේ. දැන් කවදාවත් දැකලවත් නැති මොනවත් මුකුත්ම නැති කෙනෙක් එක්ක ලොකු බැඳීමක් ඇති වෙනවා. මේ ගෙදර එහා කාමරේ ඉන්න තමන්ගේ අම්මා තාත්තත් එක්කට වඩා තමන්ගේ සහෝදරයන්ට වඩා මේ ලොකු බැඳීමක් ඇති වෙනවා කවදාවත් දන්නේ නැති පුද්ගලයෙකුත් එක්ක. ඒ බැඳීම ඇති වෙන්නේ මොකටද කියලා බැලුවොත් මොකක් හරි ගොඩාක් වෙලාවට කාම ආශාවක් එක්ක තමයි බැඳීම ඇති වෙන්නේ. ඇති වෙලා අන්තිමටම කෙලවරක් වෙන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති අමාරුවක වැටිලා තමයි කෙලවර වෙන්නේ. දැන් සමහර කට්ටියන එක ඇඳේ නිදා ගන්න අතර බර්ත්ඩේ එකට විෂ් කරනවා Facebook එකෙන්. ඒ ගොඩක් කාලාවට වෙන දේවල් නේ. ඒතර ඉස්සර වුණා දේවල් ඔම දැක්කට දැන් මීට වඩා ගොඩාක් මේක හොඳ විදියට සිද්ධ වෙනවා ඇති. මේ එක ගෙදර එකට ඉන්න ගමන් Facebook එකෙන් තමයි විෂ් කරන්නේ. දැන් විෂ් කළා කී දෙනෙක් එකට කමෙන්ට් දානවාද යාළුව කොච්චර ඉන්නවද Facebook එකේ යාළුවෝ ගාන අනුව තමයි මෙයා කොච්චර මොන වගේ කෙනෙක්ද කියන එක තේරුම් ගන්න. ඊළාට ඒකට දාපු ලයික් ගාන කමෙන්ට් ගාන ඕක දැන් මොකක් හරි එකක් දාපු ගම ඒක දිහා බලන් ඉන්න ඕනේ. කී දෙනෙක් මේකට කමෙන්ට් දානවාද කී දෙනෙක් ලයික් කරනවාද කියලා ඔක කොච්චර බලන් ඉන්නවද. අනේ මේ බැඳීමත් එක්ක මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ තමන් කිසි මොකක් හරි චූටි කිති කැවීමක් කරගෙන ඒකත් එක්ක පොඩ්ඩක් ආතල් එකක් ගන්නනේ බලන් ඉන්න. ඒ බැඳීමෙන් බලාපොරොත්තු වෙන නොයි වගේ දේවල් හැම බැඳීමකදීම තමන්ගේ පැත්තට හැරිලා තමයි මේ බැඳීම් ඇති කරගන්නේ. ඔන්න විදිහට එක එක ආකාරයේ බැඳීම් ඇති කරගන්නවා. බැඳීම් ඇති කරගන්න මේ තමන්ගේ ඌමනාවට ඌමනාවත් එක්ක තමයි මෙහෙම බැඳීම් ඇති වෙන්නේ. දැන් ওই අපි දැන් මෙච්චර වෙලා බැඳීම් ඇති වෙන හැටි එක එක අවශ්‍යතාවය අනුව බැඳීම් ඇති වෙන හැටි කතා කරා. දැන් බලමු මේ බැඳීම් ඇති වෙන්න හේතුව මොකද්ද කියලා බලුවොත් එකම හේතුව තියෙන තමන්ගේ අවශ්‍යතාවය. අපි යාළුවොත් එක්ක බැඳීම් ඇති කරගන්නකොට සහෝදරයොත් එක්ක එහෙම නැත්නම් මේ විරුද්ධ ලිංගික කෙනෙක් එක්ක බැඳීම් ඇති කරගන්න ඕන නම් ඇති කරගන්නේ මේකෙන් මට තියෙන ප්‍රයෝජනය සලකලානේ. මට ප්‍රයෝජනයක් නැත්නම් ඒකත් එක්ක බැඳීමක් ඇති කරගන්නේ මොකක් හරි ඇහැපිනවන්න, කනපිනවන්න, නහයපිනවන්න, දිවපිනවන්න, ඊළඟට ඇඟ පිනවන්න, ඒ ඔක්කොම එක වඩා බැඳීමක් ඇති කරගන්නවා. හිත පිනවන්න සමහර වෙලාවට බැඳීම් ඇති කරගන්නවා. මේ ඇහැ කන නහය දිව ඇඟ කියන ඒවා පිනවන්න නෙවෙයි, ඒව කැප කරනවා. දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් කෙනෙක් වීරයෙක් වෙන්න වීරයෙක් වෙලා රට වෙනුවෙන් වීරයෙක් වෙලා මොකක් හරි බැඳීම රටට බැඳීමක් ඇති කරගත්තා කියමු. මේ රටට වීරයෙක් වෙලා රණවිනුවෙක් වුණා කියමු. එයා බැඳීම් ඇති කරගන්නේ තමන්ගේ හිත හරහා. මම වීරයෙක් වුණා කියලා අන්න ඒක අල්ල ගන්නවා. ඒ වෙනුවෙන් ගොඩාක් වෙන ඇහැපින වෙන ඒවා කනපින අන්න ඒවා පිනවන ඒවා අත්හැරලා ඊට වඩා බැඳීමක් ඇති කරගන්න මේ මමයා කියන එක. මමයා මීට මම වීරයෙක් වුණා කියන එකත් එක්ක බැඳීමක් ඇති කරගත්තාම ඒ බැඳීම වෙනුවෙන් අර අනිත් දේවල් කැප කරනවා. ඔය සමහර කට්ටිය ඔය තරුණ කාලේ ආදරය වෙනුවෙන් එක එක දේවල් කරගන්නේ. අතපය කපා ගන්න, තුවාල කර ගන්න. එතකොට අර ඇහැ පිනවීම, කන ඒව පිනවීම සඳහා නෙවෙයි ඒක කරන්නේ. ඒ වෙනුවෙන් මේ මගේ තිබුණ බැඳීම නැති කර ගැනීමට විරුද්ධත්වයක් පෑම සඳහා ඔන්න තමන් වීරයෙක් වෙන්න මේ හිතින් බැඳීමක් ඇති කර. හිතින් මෙහෙම වීරයෙක් වෙන බැඳීමක් ඇති කරගෙන අන්න ඒ සඳහා වෙන දේවල් කරගන්නවා. එතකොට මෙන්න මේ අපි බැලුවහම ඇහැ, කන, නහය, දිව, ඇඟ කියන මේ භෞතික වෙන දේවල් පිනවීමට අමතරව මේ හිත පිනවීම සඳහා, ඒ සඳහා වීරයෙක් වීම සඳහා, එහෙම නැත්නම් සූරයෙක් වීම සඳහා එක එක බැඳීම් ඇති කරගන්නවා. ඒකත් තව එක විදියක බැඳීමක්. මේ හැම බැඳීමකදීම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ එක එක දේවල් මම යා පිනවීම සඳහා තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව වෙන කිසිම දෙයකට වෙන ලෝකෙට හොඳක් වීම සඳහා බැඳීමක් ඇති කරගන්නේ. તો ওই බැඳීම් ඇති කරගනෙද්දී ඔවයි ඔන්න මූලික හරය වෙන්නේ ඔන්න මමයා සඳහා. මමයා වටා තමයි මේ හැම බැඳීමක්ම ඇති වෙන්නේ. මමයාට පෝෂණය වෙන්න, මමයා තව දුරටත් පවත්වා ගැනීම සඳහා මෙහෙම කාම කාමයන් එහෙම කියන්නේ මේ ආයතන පිනවීම සඳහා ඊළඟට තමන් ඉන්න වටපිටාවේ ඉන්න තමන්ගේ කියලා ඔන්න ඊට එහා මට්ටමේ අල්ලපු අය පිනවීම සඳහා ඊළාට ඊට විරුද්ධ වෙන අයගෙන් වැළැක්වීම සඳහා ඒ කියන්නේ ওই කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඔන්න වර්ග තුනට බෙදුවහම ඔන්න ඕවත් සමග තමයි මේ බැඳීම් හැම එකක්ම ඇති කරගන්නේ. ඉතින් ওই හැම බැඳීමකදීම මුලින් හැම එකේදීම වෙන්නේ මමයා තව ටික ලොකු වීමක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. තන ඔය ලොකු වීම තේරුම් ගන්න පුළුවන් නම් මෙන්න මේ බැඳීමත් එක්ක මමයාට කොච්චර ලොකුකමක් එනවද කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න එදාට පුළුවන් එයා ඒ කෙනාට ඒ බැඳීම් වලින් ටික ටික බැඳීම් ලිහිල් කරගන්න. මේ හැම බැඳීමකට මූලික වෙන්නේ මමයා කියන එක පටන් ගත්තට පස්සේ ඒකෙන් යම් කිසි බැඳීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ බැඳීම හරහා තව තව ටික ටික ලෙවල් වල ගිහිල්ලා අන්තිම හරියේ එන බැඳීමක් එක්ක උනත් යම් කිසි ප්‍රමාණයක බැඳීමක් තියෙනවා. ඒ බැඳීම් ඔක්කොම ටික ටික පිටිපස්සට ගිහිල්ලා බැලුවම අන්තිමට තියෙන්නේ මේ මමයා සඳහා තමයි ඔක්කොම බැඳීම් ඇති වෙන්නේ. දෙවුණට අපි කියනකොට කියන සාමාන්‍ය කොහොමද? මට ඕන දෙයක් කැප කරන්න පුළුවන් මගේ දරුවෝ වෙනුවෙන්, එහෙම නැත්නම් මගේ බිරිඳ වෙනුවෙන් මට ඕන එකක් කැප කරන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් කියනවනේ. ඔය ඇත්තටම කිව්වට ඇත්තටම ඔගේ බැඳීම තියෙන්නේ කොහේද? මමත් එක්ක තමයි බැඳීම තියෙන්නේ. මට තමයි මේ වැඩියෙන්ම ආදරය කරන්නේ. තර එක වෙලාවකදී කොසල් රජුරවන්ට කියන්නේ මල්ලිකා දේවි කොසල් රජුර යහුවාම වැඩියෙන්ම ආදරේ කාටද කියලා. මල්ලිකා දේවි කියන්නේ මට තමයි මං වැඩියෙන්ම ආදරේ කියලා. එතකොට මේ වෙලාවේදී මේ කොසල් රජුර බුදුහාමුදුරන්ගෙන් යහුවාම මේක ඇත්තද මෙහෙම කියන එක හොඳයිද කියලා යහුවාම බුදුරජාණන් වහන්සේත් මේක අනුමත කරනවා. මේ මට තියෙන ආදරය නිසා තමයි මේ වෙන කෙනෙක් එක බැඳීමක් ඇති කරගත්තේ. මමයා පෝෂණය කිරීම සඳහාම තමයි මේ තව අය එක එක විදිහට බැඳීම් ඇති කරගන්නේ. ඉතින් මේ බැඳීම් හරහා මමයා එක එක විදිහට පෝෂණය කරන්න බැරි නම් ඔන්න ඒ බැඳීම් වලින් ගැලවෙනවා. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ මේ මමයා පෝෂණය වෙන්න ඒ වගේ මේ ආසාව මුල් කරගත්තු බැඳීම්නේ. ඒතකොට තරහත් එක්ක බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? අපි කිව්වේ මේ පිනවන්න, ඇහ පිනවන්න, ඊළාට ඒ ආයතන හයම පිනවන්න මෙහෙම බැඳීමක් ඇති කරගන්නවා. දැන් ඔවත් එක්ක ওই කියන්නේ ඔව පිනවීම සඳහානේ, හොඳ සඳහානේ ওই බැඳීම් ඇති කරගන්නේ. ඒතර නරක සඳහා අපි බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? දැන් විභව තණ්හාවේදී අපි කතා කරන්නේ ඔන්නෝම මෙහෙම බැඳී මම පිනවන්න කැමැත්තෙන් තියෙද්දී ඒකට කවුරු හරි විරුද්ධ වෙනවනා, ඒකට කවුරු හරි අකුල් හෙලනවනා, කවුරු හරි උදල දානවනම් ඒකට ඔන්න ඒ වෙලාවේදී ඒට විරුද්ධ වෙන කෙනා එක්ක විරුද්ධ බැඳීමක් ඇති කරගන්නවා. එතකොට මගේ තරහකාරයෙක් කියලා ඇති කරගන්නෙත් තවත් එක බැඳීමක් තමයි. යාළුවෙක් විදිහට බැඳීමක් ඇති කරනවා වගේම තමයි තරහකාරයෙක් විදිහටත් ඒත් ඇති වෙන බැඳීමක්. ඒ කෙනාගේ එක්ක බැඳීමක් ඇති වෙනවා. මේ දෙයත් එක්ක බැඳීමක් ඇති වෙනවා තරහෙන්. දැන් මම මොන හරි දෙයකට කැමති නම් යන්නේ ඒකට කැමැත්තෙන් බැඳීමක් ඇති වෙනවා. අකමැති දෙයක් තියෙනවනේ ඒකට අකමැත්තත් එක්ක බැඳීමක්ම තමයි ඇති වෙන්නේ. ඒකත් තවත් එක විදිහක බැඳීමක්. දැන් ඔය දෙකේදිම තියෙන්නේ අර කැමැති අද අපිට පේන හොඳට පේනවා මෙන්න මේ කැමැති දෙයකට බැඳීමක් ඇති කරගත්තාම ඒකෙන් දුකක් ඇති වෙනවා. මේක ලබා ගැනීම සඳහා මහන්සි වෙන්න ඕන, ඒක පවත්වා ගැනීම සඳහා මහන්සි වෙන්න ඕන, ඒකත් එක්ක දුකක් ඇති වෙන බව තේරෙනවා. එනට අකමැති දෙයකත් එක්ක බැඳීමක් ඇති වුණා, අකමැති කෙනෙකුත් එක්ක බැඳීමක් ඇති වුණාම ඒකත් එක්ක කොච්චර දුකක් විඳිනවද කියන එක එච්චර අපිට හිතා ගන්න අමාරු වෙන. මේ බැඳීම නිසායි මේ දුක ඇති වෙන්නේ කියලා. එනට ඇත්තරම් වෙන්නේ මේ බැඳීමක් තමයි තරහෙන් වෙන්නේ. යම් කිසි එක පැත්තක බැඳීමක් තමයි තරහෙන් වෙන්නේ. ඒතොර ඒ දෙයින් ඈත් වීම සඳහා, ඒ කෙනාගෙන් ඈත් වීම සඳහා යම් කිසි උත්සාහයක් ගන්න යයි. ඒ කෙනාගෙන් ඈත් වීමට උත්සාහ ගන්න, ඒ කෙනත් එක්ක හිටියොත් මට මේ වගේ කරදර, මේ වගේ නරකක් වෙන්න පුළුවන් කියලා ඔන්න මමයා තව ටිකක් හොඳට පවත්වා ගැනීම සඳහා තමයි එතකොට ඒ වෙලාවෙදිත් මේ කෙනාගෙන් ඈත් වෙන්න, මෙහෙම තරහකාරයෙක් වෙන්න. එතකොට අන්න ඒකත් වෙන්නේ මේ මමයාට පවත්වා ගැනීම සඳහා නෙවෙයි. එතකොටත් ඒකත් අර තරහෙන් කරන බැඳීමක්. දැන් අපි බැලුවොත් සමහර කෙනෙක් බැලුවාම දැන් අපි යාළු කෙනෙක්ගේ විස්තර හොයනවා. අපි දන්න හොඳ කෙනෙක්ගේ විස්තර හොයන්න පුළුවන්. දැන් සමහර අපි බලමු නිකන් උදාහරණයක් විදිහට Facebook එකේ එහෙම කියමු. යාළුවෙක්ගේ විස්තර බලනවා මෙයා හොඳයි කියලා බලනවා. ඒ වගේම අපි තරහ කෙනෙක් ඉන්නෝ නම් එයාගේ විස්තරත් නිකන් නිකමට වගේ බලන්නේ නැද්ද? මෙයාට හොඳක් වෙලාද නරකක් වෙලාද කියලා බලන්නේ අන්නේ තරහෙන්නේ. එතකොට ඒකත් බැඳීමක් නෙවෙයිද? මම දන්න තරහ මං අකමැති කෙනෙක් ඉන්නෝ නම් එයාගේ විස්තර බලනවා. එයාට දැන් කොහොමද? දැන් මෙහෙම මොකක් හරි වෙලාද? ඔන්න ඔය තර බැරි වෙලා හරි මේ මනුස්සයාට කෙල වෙලා තියෙනොත් අපේ හිතේ චූටි සතුටක් එන හැටි. ඒ ඕකත් ඒක බැඳීමක් නිසා තමයි ඔහොම වෙන්නේ. තරහෙන් නපුරු විදියට බැඳීමක් ඇති වෙනවා මේ මනුස්සයාත් එක්ක. අන්න ඒ බැඳීමත් එක්ක යාට හොඳක් වෙනෝ නම් අපි අකමැති වෙනවා, නරකක් වෙනෝ නම් චූටි සතුටක් වෙනවා. ඊළඟට තරහකාරයාට තව කොච්චර යාළුවෝ ඉන්නවද? තරහකාරයකද අපේ යාළුවෙක්ගේ තරහකාරයත් එක්ක යාළුවෙලා ඉන්නවනะ? එන්නේ අපේ යාළුවත් මේකක් වෙනවා. ඔන්න ඔය වගේ සමහර වෙලාවට ඔන්න බැඳීම් අතර එක එක විදිය ඒකත් අර තරහෙන් එන බැඳීමක් තමයි එතෙන්දි වෙන්නේ. යාළු විදිය වෙලා හොඳින් බැඳීමක් ඇති වෙනවා වගේම නරක විදියට තරහෙනුත් තව බැඳීමක් ඇති වෙනවා. දැන් ඒකත් තව එක විදිය බැඳීමක්. දැන් ওই බැඳීම්නොත් අයින් කරගන්න ඕන. ඒ බැඳීම් හැම එකකින්ම වෙන්නේ මේ මමයා ටික ටික පෝෂණය වීමක් තමයි වෙන්නේ. ඔය හැම එකදීම මේ මමයා එක එක ආකාරයෙන් එක එක මට්ටම් වලින් දැන් පින ඇහ කන වගේ ආයතන පිනවීම මට්ටමින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා පිනවීම සඳහා උදව් වෙන වටපිට ඉන්න දේවල් මිනිසුන් දෙවනි මට්ටමින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊට විරුද්ධව එන අයට විරුද්ධ වීම සඳහා බැඳීම් ඇති කරගන්න පුළුවන්. ඒ අන්න එක එක ඒ එක එක මට්ටම් තුනකින් පෙන්වන්න පුළුවන්. ඊළඟට කෙලස් මට්ටම් ගත්ත මේ බැඳීම් නිසානේ අපි පරිඋත්තාන කෙලස් ඇති වෙන්නේ, වීතික්‍රමණ කෙලස් ඇති වෙන්නේ. ඊළඟට මේ සම්පූර්ණ මමයා කියන චූටියට හරි පවත්ව ගන්න ඕන කියන මට්ටමේ කෙලස් ඇති වෙන්නේ. ලොකු බැඳීම් ඇති වෙන්න අන්න ඒකේ කෙලස් මට්ටම් වැඩි වෙනවා. ඒ කෙලස් මට්ටම් අනුවත් අපිට බැඳීම් වර්ග කරන්න පුළුවන්. ඒ විදිහට තමන්ගේ ඕමනාව අනුවත් මෙහෙම බැඳීම් වර්ග කරනවා. කොහොම වුණත් වෙන්නේ අන්තිමටම ටික ටික යටට ගිහිල්ලා බැලුවාම අවසාන මට්ටමේදී වෙන්නේ මේ මමයා පවත්වා ගැනීම සඳහා තමයි මේ හැම බැඳීමක් සිද්ධ වෙන්නේ. මේ හැම බැඳීමකම කෙලවර ඉන්නේ මමයා. අන්න ඒක තමයි ලොකුම බැඳීම වෙන්නේ. ඉතින් මේ ගාථාවේදීත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ යකඩ වලින් බැඳපු බැඳීම්, ඊළඟට ලී වලින් ලී කොට වල බැඳලා බැඳීම්, ඊළඟට මේ රැහන් වලින් බැඳපු බැඳීම් මේවා මහා දේවල් නෙවෙයි. ඒ බැඳීම් කොහොම හරි කඩා ගන්න පුළුවන්. ඒ වුණාට තමන්ගේ දූපුතුන්ට ඊළඟට තමන්ගේ වස්තුවට තියෙන ඒවා අන්න ඒ වගේම ඒවට තියෙන අපේක්ෂාව කියන බැඳීම තමයි කඩන්න අමාරුම බැඳීම්. දැන් දූපුතුන්ට ඊළඟට තමන්ගේ වස්තුවට තියෙන බැඳීමත් අපි මේ කතා කරපු විදිහට බැලුවම අන්තිම කෙලවර අවසානයේ ඉන්නේ කොනේම ඉන්න බැලුවා මේ මමයානේ ඉන්නේ. ඒ මමයා පෝෂණය කිරීම සඳහා තමයි දරුදැරියෝ වස්තුව හැම දෙයක්ම පවත්වාගෙන යන්නේ. දැන් මේ බැඳීමත් එක්ක බැලුවා මේ අවසානයේ කෙලවරේම ඉන්නේ මේ මමයා. මමයා පෝෂණය කිරීම තමයි මේ හැම බැඳීමකදීම මුල් වෙන්නේ. ඔයි ඔයි ඔන්නහොම මේ ගාථාවේද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන මේ අපේක්ෂාව තමයි මේ හැම බැඳීමකම තියෙන. අපේක්ෂාව කියන ගත්තම අපි කලින් කතා කරා වගේ මේ කැමැත්තෙන් අපේක්ෂාව වෙන්නත් පුළුවන්, අකමැත්තෙන් අපේක්ෂාවත් සිද්ධ වෙන්න පුළුවන්. හරි, ඒකම තමයි මේ වෙන විදිහකට වෙන වචන වලින් කියන්නේ. ඒක අපි ගත්තොත් මං මුලින්ම කිව්වානේ මේ පුටුවක් කියන්න දීපු කතාව. දැන් ඔන්න ඕකත් එක්ක පොඩ්ඩක් නිකන් ගලපලා බැලුවොත් දැන් මේ මනහර ගොඩක් අය දැකලා ඇති පුටු වියන වැල් වලින් වියන පුටු දැකලා ඇතිනේ. දැන් මේ පුටුවක වියනකොට ඉස්සෙල්ලා එක පැත්තකට දිග අතට වියනවා. ඊට පස්සේ හරස් අතට වියනවා. පළල අතට වියනවා. ඊළඟට හරස් දෙපැත්තට එහෙම වියලා වියලා මේ ලොකු පුටුවෙම එක එක පැති වලට වියලානේ මේ හොඳ තද බැඳීමක් ඇති වෙන්නේ. පුටුව ඉඳ ගන්න පුළුවන් මට්ටමේ ඇති මට්ටමට තද බැඳීමක් ඇති කරගන්නේ මේ පුටුවේ දිග අතට, පළල අතට, හරස් අතට එක එක විදිහට වියලා ඉලාටේ ඒ ඒවා වියනකොට එකින් එක උඩින් යටින් ගිහිල්ලා බැමි බැඳීම් ඇති කරගත්තට පස්සේ තමයි මේක ඉඳ ගන්න පුළුවන් මට්ටමේ, මේ මමයාට පෝෂණය වෙන්න, මමයා පවත්ව ගන්න පුළුවන් මට්ටමේ ඉඳ ගන්න පුටුවක් හැදෙන්නේ. නිකම්ම එක පැත්තකට විතරක් විවුවහම ඒ කුඩින් ඉඳගත්තොත් ඒක කඩන් වැටෙනවා. දැන් ඒ කුඩින් තවත් අනිත් පැත්තටත් විවුවහම ඊට වඩා පොඩ්ඩක් හයියයි, ඒ උනත් ඒ කුඩින් ඉඳ ගන්න බෑ, කඩන් වැටෙනවා. ඊළඟට හරස් දෙපැත්තටත් ටික ටික වියන්න වියන්න, ඊට ඕවා බැඳීම් උඩින් යටින් ගිහිලා තද වෙන්න තද වෙන්න, ඔන්න මේක ඉඳ ගන්න පුළුවන්, මමයා පවත්ත ගන්න පුළුවන්, හොඳට ස්ථිර වෙන්න පුළුවන්, ලොකු බැම්මක් ඇති වෙලා තියෙනවා. ඒ කුඩේ ඉඳගෙන ඕනම් බණ කියන්නත් පුළුවන්, ඕනම් මිනි මරන්නත් පුළුවන්. බැඳීමක් නෙවෙයි ඇති වෙලා තියෙන්නේ. මේ පුටුවේ වැල් වියන්න වියන්න ඒ වහයාට මෙහාට එකින් එක උඩින් යටින් ගිහිලා තද වෙන්න තද වෙන්න ඔන්න ලොකු බැම්මක් ඇති වෙලා තියෙන්නේ. එක එක විදිහ බැඳීමක් ඇති වෙලා තියෙන්නේ. ওই බැඳීම ඇති වෙනකොට බලන්න අපි මේ පුටුවේ වැල් එහාට මෙහාට උඩින් යටින් යන්න යන්න ඒ බැම්ම තද වෙනවා, තදවීමක් නෙවෙන්නේ. ඔන්න ඒ වගේම දැන් පුටුවිය වියබ පුටුවක් කෙනෙක් දැකපු කෙනෙක් ඉන්නවනම් මේ හැම වැලක්ම එහා කොනේ ඉඳලා මෙහා කොනට එනකොට මේ අනිත් වැල් අතරින් උඩින් යටින් ගිහිලා කොච්චර තද වුණත් අවසානයේ ගිහිල්ලා කෙළවරේ ෆ්‍රේම් එකේ තියෙන අර හිලක් ඇතුලෙන් යනවනේ හැම වැලක්ම. ෆ්‍රේම් එකේ හතර පැත්තේ තියෙන හිලක් ඇතුලෙන් යනවා හැම වැලක්ම. මැදදී එක එක අනිත් වැල් එක 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 විදිහට බැඳුනට අවසානයේ මේ ෆ්‍රේම් එකේ තියෙන හිලක් ඇතුලෙන් ගිහිල්ලා තමයි අනිත් පැත්තෙන් එන්නේ. ඔන්න ඔය ෆ්‍රේම් එක කියන එක බැලුවොත්, ෆ්‍රේම් එක මමයා කියන එක විදිහට අපි උදාහරණයට ගත්තොත්, මේ එළියේ පිටින් තියෙන අනිත් වැල් එක කොච්චර බැඳීම් ඇති වුණත් මේ වටේ ෆ්‍රේම් එකත් එක්ක යම්කිසි බැඳීමක් ඇති වෙනවාමයි මේ හැම වැලක්ම ගිහිල්ලා. දිග පැත්තට තියෙන වැල් ගත්තත්, හරස් අතර තියෙන වැල් ගත්තත්, පළල අතර තියෙන වැල් ගත්තත් හැම එකක්ම කෙළවරේ ගිහිල්ලා පුටුවේ තියෙන වටේ ෆ්‍රේම් එකේ හිලක් ඇතුලෙන් ගිහිල්ලා අන්න ඒ හිලකුත් ඒක ෆ්‍රේම් එකත් එක්ක යම්කිසි බැඳීමක් ඇති වෙනවා. ඔන්න ওই වගේම තමයි අපි වටපිට ඉන්න එක එක විද්‍ය මිනිස්සුත් එක්ක එක එක බැඳීම් කොහොම ඇති කරගත්තත්, අර මැද තියෙන අනිත් වැල් එක 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 විදියට බැඳීම් පැටලුණත් අවසානයේ ගිහිල්ලා කෙළවරේ අර ෆ්‍රේම් එකත් එක්ක බැඳෙනවා වගේම මේ හැම බැඳීමකදීම කෙළවර තියෙන්නේ මේ මමයා. මමයාත් එක්ක තමයි මේ හැම බැඳීමක්ම ඇති වෙන්නේ. අන්න ඒක තමයි එක උදාහරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේක කොච්චර දුරට. දැන් මේ මට හිතුන උදාහරණයක් මම පෙන්වන්නේ මේ වැල් වියද්දි මට දැනෙච්ච එකක්. ඉතින් මේක 100ට කොච්චර ප්‍රමාණයක් මේ කියන එකත් එක්ක හරියටම ගැලපෙනවාද කියලා දන්නේ නැහැ. ඉතින් අපි බලමු එන්නම හැම බැඳීමකදී අවසාන කෙළවරේ මෙහෙම මමයා ඉන්නවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මමයා ඉන්න නිසා තමයි මෙහෙම බැඳීම් ඇති කරගන්නේ. ඔක තේරුම් ගන්න නම් අපි මොකද්ද කරන්නේ? දැන් ඔක ওই බැඳීම හැම එකක්ම ඇති වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලුවා. හැම බැඳීමක්ම ඇති වෙන්නේ මෙන්න මේ මොහොතේ දැනීමක් හරහානේ ඔය බැඳීමක් ඇති වෙන්නේ. දැන් පුටුවේ දිග පැත්ත තියෙනවා, පළල පැත්ත තියෙනවා, හරස් පැති දෙකක් තියෙනවා. එතකොට ඒ එක එක කොටුවක් ගත්තාම ඒකට වැල් හතරකින් බැඳීමක් ඇති වෙනවා. හතර පැත්තෙන් හතර විදිහක බැඳීමක් ඇති වෙනවා. ඒ වගේම මේ මමයාට බැඳීම ඇති වෙන්නේ කොයි පැත්ත කොයි විදිහටද කියලා බැලුවොත් නෑ තියෙන ඇහැට පේන රූපයක් හරහා බැඳීමක් ඇති වෙනවා. දැකපු දෙයකින් තමයි බැඳීමක් ඇති වෙන. ඊළාට සද්දයක් හරහා ඒකෙන් සද්දෙන් මවාගත්තු දෙයක් හරහා බැඳීමක් ඇති වෙනවා. ඊළාට නහයට දැනෙච්ච ගඳක් සුවඳක් හරහා බැඳීමක් ඇති වෙනවා. දිවට දැනෙච්ච රසක් හරහා බැඳීමක් ඇති කරගන්නවා. ඊළාට ඇඟට දැනෙච්ච පහසක් හරහා දැනීමක් ඇති කර බැඳීමක් ඇති කරගන්නවා. ඊළඟට අන්න මේ දේවල් ගැන හිතලා කතා හිතපු දෙයක් හරහා බැඳීමක් ඇති වෙනවා. ඔයි හයට වෙන වෙනව නෙවෙයි, ہوا එකින් එක එකතු වෙලා ඇහැයි කණයි දෙක එකතු වෙලා ඔන්න තව මේ දෙකෙන් එක මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හදාගත්තකින් අපි කියව මේ ටීවී එකේ කතාවක් බලනවා කියලා. ඒ වෙලාවේදී ඇහෙනොයි කණනොයි එන ගන්න සංඥා වලින් ඔන්න කෙනෙක් මවා ගන්නවා. ඉන්න නළුවෙක් මවා ගන්නවා. ඒක ටීවී එකේ යන කතාවක ඉන්න නළුවෙක් මවා ගන්නවා. එතකොට ඔන්න ඇහෙනුයි කනෙනුයි එන සංඥා හරහා ඒ නළුව මවා ගත්තා. ඒක බැඳීමක් ඇති කරගෙන තියෙනවා. දැන් වීරයත් එක්ක බැඳීමක් ඇති කරලා තියෙනවා. දුෂ්ටයාවහම දුෂ්ටයත් එක්ක තරහ හරහා දුෂ්ටයත් එක්ක බැඳීමක් ඇති කරගන්නවා. ඔන්න ඔය විදිහට මේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ඇඟෙන් මනසින් එන බැඳීම් හරහා තමයි ඒ හරහා ගන්න සංඥා හරහා ඔන්න එක එක විදිහ බැඳීම් ඇති කරගන්න. ඒකෙන් මවා ගන්න දේ හරහා. ඔන්න ওই කතාව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී මහා මාළුක්‍ය පුත්ත සූත්‍රයේදී මාළුක්‍ය පුත්ත කියන ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ඔබ දැකපු දෙයක් හරි මේ වෙලාවේ දකින දෙයක් හරි මේ වෙලාවේ අනාගතයේ දකින්න බලාපොරොත්තු වෙන දෙයක් හරි නැතුව වෙන දෙයකින් බැඳීමක් ආසාවක් සම්බන්ධතාවයක් ඇති වෙනවාද කියලා මේ මාළුක්‍ය පුත්ත සායනහසකින් ඇහුවා. මේ සායනහස උත්තර දෙන්නේ එහෙම දැකපු නැති දෙයක් හරි මේ වෙලාවේ දකින්නේ නැති දෙයක් හරි එහෙම නැත්නම් අනාගතයේ දකින්න බලාපොරොත්තුවක්වත් නැති දෙයක්කට මට බැඳීමක් ඇති වෙන්නේ නැහැ කියලා. ඔන්න ඒ විදිහටම ඇහෙන් විතරක් නෙවෙයි කනෙන් අහෙන් දිවෙන් අනිත් ඒවායිනුත් ඔන්න ඒ විදිහට මම දන්න දෙයකින් හරි තමයි දැනුන දෙයකින් තමයි බැඳීමක් ඇති වෙන්නේ. දැනුන හරි මේ වෙලාවේ දැනෙන හරි අනාගතයේ දැනෙන්න බලාපොරොත්තු වෙන දෙයකින් තමයි මේ බැඳීමක් ඇති කරගන්නේ. ඉතින් අපිට අතීතයේ දැනිච්ච දේවල් දැන් ඉවරයිනේ. දැන් කරන්න දෙයක් නැහැ. ඒක ඉවර වෙලා. ඊළඟට අනාගතයේ මොන වගේ දේවල් දැනේද කියලා අපි දන්නේ නැහැ. තාම ඇවිල්ලා නැහැනේ. ඒ වුණාට මේ මොහොතේ මට දැනෙන දේවල් තියෙනවනේ. මේ මොහොතේ දැන් මේ බණ අහනෝ නම් මේ කනට සද්දයක් ඇහෙනවා. කන හරහා මේ දැනීමක් ඇති වෙනවා. ඊළඟට S2 අරන්ගෙන ඕන S2 ඉස්සරහා තියෙන දෙයක් පේනවනේ. ඔන්න දැන් ওই වෙලාවෙත් දැනීමක් ඇති වෙනවා. ඔන්න ඒ දැනීම ඇතිවන ඒවත් එක්ක බැඳීමක් ඇති කරගන්නවද? බැඳීමක් කියන්නේ අර කලින් කිව්වා වගේ මේ බණට කැමති නම් ඔන්න බැඳීමක් ඇති වෙන කැමැත්තෙන්. මේ හාමුදුරුවෝ කියන බණ මේ වැඩක් නැ බයිල කියලා තරහක් ආවන ඔන්න තරහෙන් බැඳීමක් ඇති වෙනවා. නැහැ තවත් විදිහ බැඳීම. ওই විදිහට මෙන්න මේ මොහොතේනේ අපි බැඳීම් ඇති කරගන්නේ. මේ මොහොතේ දැනෙන දේ හරහා බැඳීම් ඇති කරගන්න එක එක විදිය. දැන් ওই ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන් නම් ওই ක්‍රියාවලිය මේ මොහොතේ දැනුණා නම් දැනගන්න පුළුවන් අන්න එහෙම බැඳීමක් ඇති කරගන්නකොටම ඒ බැඳීමට තියෙන වටිනාකමට පොඩි තට්ටු වෙනවනේ. බැඳීම පොඩ්ඩක් දෙදරලා යනවා. මම මේ දැනීමක් ඇති වෙනකොටම මේකට බැඳුනා කියන එක දැනගත්තා නම් බැඳීම පොඩ්ඩක් දෙදරලා ගිහිල්ලා බැඳීම ටිකක් තද ගතිය ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිහියෙන් නැතුව මේක බැඳීමක් ආ හොඳයි කියලා එහෙම නැත්නම් හොඳ මේක නරකයි කියලා ඒකත් එක්ක බැඳීමක් ඇති කරගත්තාම ඒක ටිකක් තද වෙන එක තද වීමක් තමයි වෙන්නේ. ඊළාට මේ මොහොතේ දැනීමත් එක්ක බැඳීම ඇති කරගෙන ඒ ගැන තව ඊළඟ මොහොතේදී ඒ ගැන ආයෙත් හිතුවහම වෙන්නේ මොකද අර හදාගත්තු බැඳීම තව ටිකක් පෝෂණය වෙනවා. අනේක තව ටිකක් තද වෙනවා. දැයිගෙන අනාගතේ හිතන්න 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 ඒ බැඳීම තව ටික ටිකට තදවීමක් නෙවෙන්න තව ටික ලොකු බැඳීමක් වාටපත් වෙනවා. ඊළඟට අනාගතේ මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා ප්ලෑන් කරන්න වෙන්නේ මොකද්ද? මේ අතීතයේ දැකපු දේවල් අහපු දේවල් එක එකතු වෙලා මොකක් හරි හදාගන්න දේවල් ඔන්න ඒවට එක තව ලොකු බැඳීමක් ඇති වෙන්නේ. බැඳීම් මෙහෙම ටික ටික වර්ධනය වීගෙනම තමයි යන්නේ. එතකොට අපි අතීතයේ ඉන්න හැමතිසෙමත් වෙන්නේ අනාගතය ගැන ප්ලෑන් කරන හැමතිසෙමත් වෙන්නේ මේ අපි කලින් දැකපු දේවල් ගැන අතීතයේ දේවල් කල්පනා කර කර ඉන්නකොට දේවල් ඒ දැනච්ච දේවල් එක්ක තිබුණ හදාගත්තු චූටි හරි බැඳීම ඔන්න ටික ටික ලොකු වීමක් තමයි වෙන්නේ. ඒතර මේ බැඳීම් එන්න පෝෂණය වෙනවා. ඒ බැඳීම පෝෂණය වෙනවත් එක්කම ඒ බැඳගත්තු බැඳීම හදාගත්තු මම කොහොමද වෙන්නේ? දැන් උත් අනිත් පැත්තෙන් පෝෂණය වෙනවා. බැඳීම මම මොකක් හරි දෙයකට වස්තුවකට වටිනාකමක් දෙනකොට ඒකට බැඳීමක් දෙනකොටම ඒ වස්තුවට වටිනාකම දෙන ඒකට බැඳීමට වටිනාකම දෙන මමයත් වෙන්නේ උත් අනිත් පැත්තෙන් දන්නේම නැතුව ලොකු වෙලා යන්නේ. එතකොට අපි අතීතයේ දේවල් ගැන කල්පනා කරත් අනාගතයේ මොන හරි ප්ලෑන් කරත් වෙන්නේ මොකද්ද? මේ බැඳීම් එන්න පෝෂණය වෙලා තද කඩක් ගන්න බැරි අර යකඩෙන් බැඳපු බැඳීමට වඩා රැහන් වලින් බැඳපු බැඳීමට වඩා ලොකු තද බැඳීමක් තමයි මෙතන වෙන්නේ. දැන් මේ යකඩෙන් බැඳපු බැඳීම නම් අපිට ඇහැට පේනවා අතට දැනෙනවා කියලා තියෙනවනේ. මෙහෙම බැඳීමක් තියෙන බව පේනවනේ. දැන් මේ විදිහට බැඳෙන බැඳීම මෙහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. ඒක ගොඩාක් සියුම්. ඒ සියුම් බව නිසා මේක කඩන්නත් ලේසි නැහැ. ඔන්න ඔය විදිහට අපි අතීතයට යන වාරයක් පාසා අනාගතේ ප්ලෑන් කරන වාරයක් පාසා අපේ තිබුණ මොකක් හරි බැඳීමක් තියෙනවනේ ඒ හැම බැඳීමක්ම පෝෂණය වීමක් තමයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් අතීතයයි අනාගතය දෙක අතහැරලා මෙන්න මේ මොහොතේ දැනෙන දේ දිහා බලන් ඉන්න. දැන් මේ මොහොතේ දැනෙන දේ දිහා බලන් හිටියත් ඒකත් එක්ක බැඳීමෙන් හිටියොත් මොකද්ද වෙන්නේ? දැන් මේ මොහොතේ එතන එතන චූටි චූටි බැඳීම් ඇති කරගන්නවා. දැන් සමතයක් කරන කෙනෙක් වෙන්නේ ඔන්න හුස්ම දිහා අල්ල ගන්නවා. එම් නැත්නම් ওই කසින මොකක් හරි භාවනාවක් කරනවා නම් අන්න යා පහන් දැල්ලක් හරි මොකක් හරි පාටක් හරි මැටි පිඩක් හරි මොකක් හරි එකක් අල්ලගෙන ඔන්න ඒක දිහා බලන් ඉන්නවා. එතකොට මේ මොහොතේ දැනෙන දේත් එක්ක යා බැඳීමක් ඇති කරගෙන මේ මොහොතේ බැඳීම ඇති කරගන්නවා. අර වගේ අතීතයට අනාගතයට ගිහිල්ලා බැඳීම් ඇති කරගන්න නැහැ. ඒ වෙනුවට මේ මොහොතේ බැඳීම් ඇති කරගන්නවා. හුස්ම දිහා බලන් හිටියත් හුස්ම දිහා හොඳට බැඳීම ඒකත් හොඳට තදෙන් අල්ලගෙන තියෙන්නේ. අපි කෙනෙක් අලුතෙන් මෙන කෙනෙකුට කියන්නේ මෙන්න මේ බැඳීම ඇති කරගන්න තමයි. අර හය පැත්තට වැඳ වැඳ හිටපු කෙනාට බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මේ ওই හය පැත්තට වඳිනවට වඩා මේ දරු දෙමාපියන්ට ස්වාමියාට භාර්යාවට ඒගොල්ලන්ට මේ හය දිශාවට තියෙන බැඳීම් වලට වටිනාකම දෙන්න කියනෝ වගේම භාවනා කරන්න මුලින්ම එන කෙනෙකුට කියන්නේ මොකද්ද මේ ලෝකෙම අතහැරලා මේ හුස්ම දිහා බලන්න හුස්ම හොඳට තදින් අල්ලගන්න කියලා තමයි කියන්නේ. ඒකත් එක්ක බැඳීම් ඇති කරගන්න තමයි කියන්නේ. දැන් මේ බැඳීම් ඇති කරගන්නේ මොකටද? අර ලෝකේ තියෙන අනිත් බැඳීම් ඔක්කොම ඒක හරහා කඩල් දාන්න. අතීතයට ගිහිල්ලා කල්පනා කර කර ඉන්නවා පරණ වෙච්ච දේවල් දිහා බල බල ඉන්නකොට වෙන්නේ මේ ඊට වඩා ලොකු තද බැඳීමක් එන්නේ. ඒකේ විවිධ වර්ගයේ දේවල් එක්ක බැඳීම් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අනාගතේ ප්ලෑන් කර කර ඉන්නකොට ඇති වෙන බැඳීම තවත් මේ වෙනස් විදිය දේවල් එක 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 විදිය බැඳීම් ඇති වෙන්නේ. ඒක අර හොඳටම අර කියන්නේ මේ අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ එක එක ආකාරයට බැඳීම් ඇති වෙන්නේ. දැන් මේ වෙනුවට මෙන්න මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතේ දැනෙන දේත් එක්ක බැඳීමක් ඇති කරගත්තාම ඒ බැඳීම ඇති කරගන්නේ මොකද්ද? අර අතීතයට ගිහිල්ලා ඇති කරන බැඳීම් සහ අනාගතයට ගිහිල්ලා ඇති කරන බැඳීම් වලට සාපේක්ෂව මේ මොහොතේ එකක් අල්ලගත්තාම ඒකත් එක්ක ඒ අර දේවල් අතහරීම සඳහා තමයි මේ මොහොතේ එකක් අල්ලගන්නේ. මේ මොහොතේත් කරන්නේ මේ බැඳීමක්ම තමයි අල්ලගන්නේ. තව එක විදිය බැඳීමක් තමයි අපි තෝරගන්නේ. ඒ තෝරගන්නේ මොකද? අර අනිත් බැඳීම් වලින් ගැලවීම සඳහා. ඔන්න තෝරගෙන ඔන්න ඒක දිහා බලන් ඉන්නවා. දැන් බලන් ඉන්නකොට අපි කියනවා හොඳට හුස්ම දිහා හොඳටම බලන්න කියලා. එක්කෝ නහය අග දැනෙන විදිය, එහෙම නැත්නම් බඩ පිම්බෙන විදිය, ඔය මොකක් හරි එකක ඒක දිහාම බලන් ඉන්න කියනෝනේ. ඊට පිට ගියත් කමන්නේ ඇතුළට ඇවිල්ලා ආයෙත් බලන්න කියනවා. නැවත නැවත මේකම බලන් ඉන්න කියනවා. ඊළඟට ඇවිදින ගමන්නොත් මේක දිහා බලන් ඉන්න කියනවා. මේ යටිපතුල සිද්ධ වෙන ක්‍රියාවල මේ මොහොතේ මගේ ළඟ සිද්ධ වෙන ක්‍රියාවල දිහා බලන් ඉන්න කියන්නේ. එතකොට ලොකු බැඳීමක් තමයි මේකත් එක්ක ඇති වෙන්නේ. ඊළඟට ඕක තව දුරටත් ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොට විතරක් නෙවෙයි වෙන දේවල් තනියම දේවල් කරනකොට යන මේ වෙලාවේදී දැනෙන දේවල් එක්ක බැඳීමක් ඇති කරගන්නේ. ඒ බැඳීම ඇති කරගන්නේ අර අනිත් බැඳීම් වලින් ගැලවීම සඳහා තමයි මේ බැඳීම ඇති කරගන්නේ. ඉතින් ඕකත් එක්කත් බැඳුනොත් එතකොට වෙන්නේ මොකද්ද? අර ලෝකයක් තියෙන බැඳීම් අත්හැරලා මෙන්න මේ මොහොතේ තියෙන තව එක බැම්මක් අල්ල ගන්නවා. ඒ බැම්මත් ඇත්තරම බැම්මක් තමයි. මේ හුස්ම දිහා අල්ලගෙන හුස්ම බැම්මක් කරගත්තොත් ඒකත් තව එක බැම්මක් විතරයි. ඉතින් අපි ඕක මොකද්ද කරන්නේ? අවසානයේ ওই බැම් ඕකත් බැම්මක්ම කියලා තේරුම් අරගෙන ඕකෙනොත් ගැලවෙන්න පුළුවන් නම් එතකොට අර සියලු බැමි වලින් ගැලවීමක් වෙන්නේ. ඔය ඉතින් අපි තෝරගන්නේ මෙහෙම මූල කර්මස්ථානයක් විදිහට තෝරගන්නේ මේ හුස්ම වගේ දෙයක්. එහෙම නැත්නම් බඩේ පිම්බීම හැකිලීම. එහෙම නැත්නම් ඇවිදිනකොට යටිපතුලට දැනෙන දෙයක් වගේ ලේසියෙන් අතහරින්න පුළුවන් බැම්මක් තමයි අපි අල්ලගන්නේ. අර වගේ ලොකු බැම්මක් අල්ලගත්තොත් අපි කියමු හුස්ම වෙනුවට අපි අල්ලගත්තා කියමු ගෑනු කෙනෙක්, පිරිමි කෙනෙක් නම් භික්ෂුවක් නම් ගෑනු කෙනෙක් අල්ලගත්තොත් අන්න ඒ බැම්ම අනිත් ඔක්කොම ගලවලා ඒ බැම්මට හිත දැම්මහම ඒ බැම්ම ගොඩක් තදයට ඇති වෙනවා. ඒක හොඳයි අනිත් බැම්මි වලට වඩා හොඳයි කියලා ගන්න පුළුවන්. ඒ වුණාට ඒ අල්ලගත්තු පස්සේ අල්ලගත්තු බැම්ම ගලව ගන්න එක බැරි වෙන්න පුළුවන්. එතකොට ඒක හරහා මම හැදෙනවා. දැන් ඒ වෙනුවට තදෙන් ආසාවක් වෙන දෙයක් හරි තදෙන් තරහක් වෙන දෙයක් හරි නොවන හුස්ම වගේ එහෙම නැත්නම් යටිපතුලේ දැනීම වගේ බැම්මක් ඇති කරගත්තාම අර බැඳීම් ඒක හරහා අර බැඳීම් ගලවලා දාලා අන්තිමට කොහොම හරි මේක දිහා බලන් ඉඳලා මේකේ යථා ස්වභාවය තේරුම් ගත්තාම ඒ බැම්ම අතහැරලා දාන්න පුළුවන්. ඉතින් ඒ බැම්ම අතහරින්න නම් ඉස්සෙල්ලා කරන්න ඕනේ අර බැම්මි ටික ටික අඩු කරගන්න. ඒක අඩු කරගත්තට පස්සේ මෙන්න මේ එකක් අල්ලගෙන ඒ එක හරහා ඒ එකේ ස්වභාවය තේරුම් ගන්නවා. මේ අල්ලගත්තු බැම්ම ඉස්සෙල්ලා හොඳට තදින් අල්ල ගන්නවා මේක මෙහෙමයි කියලා. ඒ අල්ලගත්තු එක හොඳට ඒක දිහා හොඳට බලන් ඉන්නවා. ඒක ස්වභාවය තේරුම් ගන්නවා. මේකට මොකද්ද වෙන්නේ? කාලයත් එක්ක මේකෙදි මොකක්ද වෙන්නේ කියලා ඒකේ ස්වභාවය තේරුම් ගත්තාම මෙන්න මේකත් අල්ලගත යුතු බැම්මක්ද? දැන් මෙයා මේ බැම්ම අල්ලගත්තු තරමට මොකක්ද වෙන්නේ? මේකේ මේ ඇත්තරම් බැම්මක් කියලා මේ හුස්ම කියලා පිටින් දෙයක් අල්ලගත්තට මේකේ ඇත්තරම් දැනෙන මමෙක් මෙතන ඉන්නවද? මේ බැම්ම ඇති වෙන්නේ කොහොමද? මේක නැති වෙන්නේ කොහොමද කියලා මෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ හරහා මොකක්ද වෙන්නේ? මේ අල්ලගත්තු පොඩි දේ හරහා අර ලොකු දේවල් ඔක්කොම අතහැරලා ඒක හරහා මේ යථා ස්වභාවය Tamanටම තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ බැඳීම අර අනිත්‍යව වගේ නෙවෙයි. මේ තව එක විදිහක බැඳීමක් ඇති කරගෙන ඔන්න මේ බැඳීම ගලවලා දාන්න පුළුවන් අවස්ථාවක් එනකම්. අන්න එතකන් මේ බැම්ම හොඳට තදට අල්ලගෙන ඉන්නවා. ඒ සමහර වෙලාවට දැන් අපි මුලින් කිව්වා වගේ දැන් ওই විදිය වෙන දේවල් අතහැරලා මේ බැම්ම අල්ලගත්තට අපි දන්නේම නැතුව අර පරණ පුරුද්දට අතීතයට අනාගතයට යනවා. ඉතින් මෙහෙම කරලා පුරුදු දෙයක් නෙවෙයිනේ අපි සංසාර පුරාමඩ කරලා තියෙන්නේ. අතීතයේ කකා ඉඳලා අනාගතයේ කකා ඉඳලා මෙන්න බැඳීම් ඇති කර ගැනීමක් තමයි කරලා තියෙන්නේ. එක එක විදිය බැඳීම් ඇති කරගත්ත දෙයක් තමයි අපි කරේ. ඉතින් ඒ වෙනුවට මේ මොහොතට ආවහම මේ මොහොතේ තියෙන දේ දිහා බලන් ඉන්නකොට ටිකක් අමාරුයි. පුරුදු නැති දෙයක්නේ. ඉතින් කොහොම හරි මේ මොහොතේ වෙන දේ දිහා හොම බලාගෙන හිටියොත් මේ මොහොතට බැඳීමක් ඇති කරගන්නවා. ඒ බැඳීම ඇති කරගන්නෙත් මේ ලෝකේ තියෙන වෙන දෙයක් නෙවෙයි. තමන් තුලින්ම තමයි මේ බැඳීම තේරුම් ගන්නෙ. දැන් බුදුහාමුදුරෝ හරි වෙන කෙනෙක් කරපු බැඳීමකුත් නෙවෙයි. මේ මගේම මම හරහාම තමයි මේ බැඳීම ඇති වෙන විදිය තමන්මයි තේරුම් ගන්නෙ. එතන මේ මොහොතේමයි තේරුම් ගන්න. ඒකෝ තේරුම් ගත්තාම මෙන්න මේ බැඳීමට තියෙන වටිනාකම මේක ඇත්තටම අල්ලගෙන ඉන්න එකේ ප්‍රයෝජනයක් තියනවද කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඕක අර නිකන් යකඩෙන් බැඳෙන බැඳීම් වැල් වලින් බැඳෙන බැඳීම් වලට වඩා මේක ගොඩක් සිවුම් බැඳීම. ඉතින් මේ බැඳීම කඩා ගන්න නම් මේ බැඳීම කඩාගෙන කඩා ගැනීම සඳහා හොඳ වීරයෙක් වෙන්න ඕන. ඒ වගේම සූර්යයෙක් වෙන්න ඕන. දැන් වීරයෙක් වුවහම ගත්තහම අපි බලමු. එහෙම නැත්නම් ඉස්සෙල්ලම සූර්යයෙක් ගමු. සූර්යයෙක් කියන්නේ මොකක් හරි කරන දෙයකට එයා දක්ෂකමක්නේ. අනිත් අයට වඩා දක්ෂ කෙනෙකුට තමයි අපි සූර්යයෙක් කියන්නේ. එතකොට අන්න මේ හුස්ම දිහා හරි අල්ලගෙන ඒක දිහා කරන්න එයා දක්ෂයෙක් වෙන්න ඕන. වෙන අයට සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් මේක. තමන් එක තමන් ඉන්නවා කියන එක ගොඩක් දෙනෙකුට කරන්න අමාරු දෙයක්නේ. ඒ වුණාට මට පුළුවන් කියලා ඔන්න සූර්යයෙකුට තමයි මෙහෙම එක දෙයක් අල්ලගෙන මේ දේ දිහා හොඳට බලන් ඉන්න පුළුවන්. ඊළාට මේක සූර්යයෙක් විතරක් නෙවෙයි මේ අල්ලගත්තු බැඳීමේ ස්වභාවය තේරුම් ගන්න. ඒකට නිකන් මේකත් එක්ක ගල්ලගත්තු බැඳීම මේක මගේම කරගෙන මේක දිහා මේකේ තියෙන වෙනස්කම් සිද්ධ වෙනකොට ඔක දිහාම එක දිගට බලන් ඉන්න නම් එයා වීරයෙක් වෙන්නත් ඕන. මේ යම් කිසි වැඩක් කරන්න සූර්යයෙක් වුණා වගේම සූර්යයෙකුටත් වඩා ඉහළට ගිහිල්ලා එයා වීරයෙක් වෙන්න ඕන. මේ අල්ලගත්තු බැඳීම දිහා එක දිගට කඩන්නේ නැතුව ඒ වැඩේ එක දිගට කරගෙන යාම සඳහා. ඒතර සූර්යයෙකුටත් වඩා ඉස්සරහට ගිහිල්ලා එයා වීරයෙක් වුණාම තමයි ඒ වැඩේ තවදුරටත් එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ. දැන් මේ සූර්යයෙක් වෙලත් වැඩක් නැහැ, වීරයෙක් වෙලත් වැඩක් නැහැ. ඒ අල්ලගත්තු ඔක්කොම දේවල් අතහැරලා අල්ලගත්තු ඒ තනි බැඳීම තියෙනවනේ හුස්ම හරහා මොකක් හරි එකක් ඒක මූල කර්මස්ථානයේ හරහා අල්ලගත්තු ඒ බැඳීම අන්න ඒකත් කඩලා දාලා ඒ අවසාන චූටි බැම්මත් කඩලා දැමීම සඳහා සූර්යයෙක් වෙලත් බෑ, වීරයෙක් වෙලත් බෑ, අන්තිමටම ධීරයෙක් වෙන්න ඕන කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ඔක්කොම අල්ලගෙන හදාගත්තු එක බැම්මක් තියෙනවා. ඒ බැම්මත් අන්තිමටම ඒකත් කඩලා දාන්න ඕන. ඒක අල්ලගෙන හිටියොත් ඒකත් අර මුළු ලෝකයටම වඩා ඉහළින් යන බැඳීමක් විදලා ඔන්න ඒක විතරක් අල්ලගෙන ඒකෙන් නාස්ති වෙන්න පුළුවන්. ඒක නිසා සූර්යෙක් වෙලා වීරයෙක් වෙලත් බෑ, ඊටත් එහා ගිහිලා ධීරයෙක් වීම සඳහා අද දවසේ ධර්මදේශනාව ඒ වගේම මේ සියලු බැඳිවලින් බැමිවලින් බැඳිලා මමයාත් එක්ක තියෙන බැඳීම් ඔක්කොම කඩාගෙන තමන්ගේ කෙළවරට යෑම සඳහා අද දවසේ ධර්ම දේශනාව එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අප කෙරෙහි අනුකම්පාවෙන් අද දිනේත් අපගේ සතිය වර්ධනය කර ගැනීම පිණිසත්, ඊට අමතරව මේ බැඳීම් කඩාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් විස්තර කරමින් ධර්ම දේශනාවක් අප වෙනුවෙන් ඉදිරිපත් කරා. පුරුදු ලෙස අපි එහි සාරාංශයක් ඉදිරිපත් කරනවා පසුව සම්බන්ධ වෙච්ච අයගේ ප්‍රයෝජනය පිණිස. නමුත් දේශනාව YouTube channel එක ඔස්සේ සමන් දෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. මං ඉතින් මේ කියන දේ පොඩ්ඩක් වචන එහෙම වුණොත් එහෙම ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයෙන්ම සමාවෙලා සිටිනවා. ධර්ම දේශනාවට පාදක වුණේ විධාන කතාවක් වශයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ බුදුන් වහන්සේගේ කාලයේදී බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන විට ස්වාමීන් වහන්සේලා මේ කොසල් රජතුමා වැරදි කරවුන්ට දඬුවම් දෙන බන්ධන දාලා දඬුවම් දෙන ආකාරය කතා කර කර හිටියා. ඉතින් බුදුන් වහන්සේ මේ විමසීමෙන් පසු මෙම මේ වදබන්ධන හෝ මොන ආකාරයේ බන්ධන තිබුණත් තමන් කෙරෙහි මමයා කෙරෙහි ඇති බන්ධනය මේ සියල්ලටම වඩා බලවත් බවත්, එය බිඳීමට හැකි පුද්ගලයා වීරෙක් ධීරෙක් බවත් හඳුන්වා දුන්නා. ඉතින් මේ බැඳීම් කොහෙන්ද ඇතිවන්නේ? මෞකුස බිහූදා සිට අවසානයේ තෙක්ම මේ බැඳීම් විවිධාකාරයෙන් වර්ධනය වෙනවා. තමුන්ගේ පියාගේ, හිතමිතුරන්ගේ, වෘද්ධ ලිංගිකයන් කෙරෙහි ආකාරයේ නොයෙක් බැඳීම් ඇති වෙනවා. ඊට අමතරව තමන් කෙරෙහි තරහාවක් ඇති කෙනෙක් හෝ තරහා ඇති වෙන දෙයක් කෙරෙහිත් ඇති වෙන සම්බන්ධය එයත් යම් ආකාරයක බැඳීමක්. ඉතින් මේ බැඳීම් කොහොමද අපි දකින්නේ? වර්තමාන මොහොතේ මේ බැඳීම් සුළු සුළු වශයෙන් දැකීමට අපිට සිත දියුණු කරගත හැකිනම් ඒව බන්ධනවල තිබෙන බලය බිඳෙනවා. ඉතින් අපි මේක දකින්න වර්තමාන මොහොතට සිත දියුණු කරන්න මොකද කරන්න ඕන කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඇතිවන හුස්ම කෙරෙහි, පරියංකයක් කෙරෙහි ඉන්න වෙලාවක, නැත්නම් වෙනත් ආකාරකින් ඒ වර්තමාන මොහොතට සිත ගෙනල්ලා එතන ඇතිවන බැඳීමක් දැකලා ඒකටත් බැඳෙන්නේ නැතුව අවසානයේදී මේ ධීරෙක් මම යා නැති කරලා ධීරෙක් බවට පත්වන්නේ කොහොමද කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුදු කරනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ, මේ අර මෞකුසේ ඉපදිලා ඇතිවන මුලින්ම බැඳීම කියනකොට ස්වාමීන් වහන්සේ මටත් පොඩි ප්‍රශ්නයක් නෙවෙයි, ඉස්සර කාලේ ඉඳලා තිබිච්ච මේ ගැටලුවක් මතු වුණා ස්වාමීන් වහන්ස. මේ දරුවා ඉපදෙනකොටම මේ කෑ ගහගෙන ඉන්නේ මොකද කියලා ඉවරලා කිසිම ඉතින් දැනුමක් නැතිවනේ ස්වාමීන් වහන්ස, මේ දැන් ඉපදෙන්නේ මොකකටද මේ අඬන්නේ? දැන් මව කුස ඇතුළේ තිය අඬන්නේ නැහැනේ ස්වාමීන් වහන්ස, මේ එළියට එනකොටම නේ අඬන්න ගන්න. ඉතින් මට දැන් ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව සවන් දෙනකොට මට හිතුනේ අර මවට මවගේ කුසට තිබිච්ච මැදීම නැතිවීම නිසා ඇතිවන දුකක් වෙන්න නැතිනේ, හා බයක් වෙන්න නැති කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ මට. මම තේරුම් ගැනීම කොහොමද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරනවනම් කොහොමදින්?
ඔව්, මටත් හිතෙන්නේ එහෙම වෙන්නේ නැති. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා තමයි ඔක හරියටම ඇත්තද නැද්ද කියලා තේරුම් ගන්න. මොකද මව කුස වුණත් අල්ල ගන්න ඕනේ දරුවා. ඉස්සෙල්ලම අල්ලගත්තු තැන ඒක නැති වෙනකොට ඕනම කෙනෙක් ඒකට තියෙන බැඳීමත් එක්ක ඒ බැඳීම අඩු වෙන්නේ නැති වෙලා යනකොට ඒකත් එක්ක තරහක් ඇති වෙනවා. දැන් චූටි කාලේ වුණත් ඒ මෙච්චර කල් මාස 9ක් 30 හිටපු තැන නැති වෙනකොට එයාට මොකක් හරි තරහක් ඇති වෙන්න පුළුවන්. එතකොට එයා දරුවාට වඩා අම්මාගේ ශක්තිය වැඩි නිසා, එහෙම නැත්නම් ඔපරේෂන් එකක් කරලා ගත්තත් එතකොට වෙනස් විදියකින් ඒක සිද්ධ වෙනකොට, එයා මෙච්චර කල් හිටපු තැනට වඩා වෙනස් විදිය දැනීම ඇති වෙනකොට එයාට ඒකත් එක්ක අල්ලගත්තු බැඳීමේ තරමට තරහක් ඇති වෙන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට.
එහෙමයි සරණ. වැඩසටහනේ මූලික දෙවන අංගය ලෙස තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන්න සඳහා වන උපදේශ මාලාව ඉදිරිපත් කිරීමයි. නිස්සරණ වනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ සඳහා අත් පත්‍රිකාවක් පිළියෙල කර තිබෙනවා. මම දැන් එය ෂෙයා කරගන්නම්. මේ සඳහා මූලිකවම වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මේ වීඩියෝ පටි දෙක නරඹලා එහි තියෙන මූලික උපදෙස් තේරුම් අරගෙන වැදගත් වෙන්නේ කොහොමද තමුන් මේ පුහුණුව ආරම්භ කරන්නේ කියලා හැකිනම් දිනකට වේලාවක් වෙන් කරගෙන තමන් ඒ පිළිබඳව මනා පරිචයක් ඇති කරගන්නා තෙක් නියමිත වේලාවක් වෙන් කරගන්න පුළුවන් නම් ඉතා හොඳයි. එහම පටන් අරගෙන සතිමත් ඇවිදීම විනාඩි 5ක්, සතිමත් ඉඳ ගැනීම විනාඩි 5ක් සුළුවෙම්ම, ඉතාමත් සුළුවෙම්ම පටන් අරගෙන එය දිනපතා හැකිනම් වර්ධනය කරගන්න පුළුවන්. සතියක් පමණ තමන්ගේ මෙම පුහුණුව පැය දෙකක් පමණ කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු, දිනකට පැය දෙකක් නෙවෙයි සතියක් ඇතුළත පැය දෙකක් පමණ කිරීමෙන් පසු තමුන්ගේ වාර්තා අත්දැකීම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් උත් අපි පත්‍රිකාවක් නිර්මාණය කරලා තිබෙනවා. කොහොමද මේ වාර්තාව ලියන්නේ? මූලිකවම තමුන්ගේ අරමුණ විදිහට ගත්තේ සතිමත් හිඳ ගැනීමේ නම් හුස්ම ගැනීම, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීම ලෙස තමුන් මූලික අරමුණු ලෙස ගත්තද? එහි වෙනස් වීම කොහොමද දැක්කේ? එහිදී තමුන්ට හිතිච්ච දේවල්, දැනෙච්ච දේවල්, එහි සිදුවෙච්ච වෙනස් වීම, තමුන්ට සතුටක් දැනුණාද, තරහක් ආවද, වේදනාවක් දැනුණාද, වටපිට ශබ්ද ඇසිච්ච දේවල්, මේ සියල්ලම වார்த்தාවට ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට නැවත තමුන්ගේ මූලික අරමුණට ආවේ කොහොමද? ඉන්පසු සතිමත් ඇවිදීමේදී කොහොමද පටන් ගත්තේ? පයට දැනෙච්ච දේවල්, පොළවේ සීතල, උණුසුම, දෙපයේ වේදනා, නැවතත් සිත පිටත යෑම පිළිබඳව බටපිට ඇසිච්ච සද්ද, ළඟට නැවතයි මූලික අරමුණට එනවා. මේ සියල්ලම ඇතුළත් කරලා අපිට වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වார்த்தාව තමුන්ගේ සතිමත් බව දියුණු කිරීමටත්, වැඩසටහන සම්බන්ධ වෙන අනිත් අයගේ ප්‍රයෝජනයටත්, අයටත් ප්‍රයෝජනවත් වෙනවා. වාර්තා ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එකක් තිබෙනවා. තමුගේ වාර්තා Google Form එක හරහා එවන්න බැයි නම් කෙලින්ම email address එක හරහා අපිට එවන්න පුළුවන්. වැඩසටහන අතරතුර අපි මෙම වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන්. ඊට අමතරව තමුන්ට වාචික ප්‍රශ්න තිබෙනවා නම් වැඩසටහන අතරතුර ස්වාමීන් වහන්සේලාගේ අවසරය පරිදි අප ඉදිරිපත් කරනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් උදෑසන 11:30 සිට සවස 1 දක්වාත්, නව ශ්‍රී ලංකා වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom details මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. UR link එක සහ රැසී මංකය, ඒ සමගම මුරපදයක්. මම මේ වාර්තා දෙක chat section එක හරහා ඉදිරිපත් post කරනවා. එතකොට තමුන්ට පුළුවන් අවශ්‍ය නම් එක download කරගන්න තමුන්ගේ ප්‍රයෝජනය සඳහා. මීළඟට තිබෙන්නේ අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. අවසරයි ස්වාමීන් වහන්සේ, අපි ධම්ම කුසල ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා දින්න කියලා දැනගන්න කැමති.
කුසල ස්වාමීන් වහන්සේ නැහැ, මම දැක්ක ධර්ම සරණ ස්වාමීන් වහන්සේ නාතකනේ ඉඳලා සම්බන්ධ වෙලා තියෙනවා.
අවසරයි ධම්ම සරණ ස්වාමීන්. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
අද දිනේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමට මම නාමන්තට ආරාධනා කරනවා. නාමන්ත,
බොහොමත්ම පින් නදි, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නවසරයි. ප්‍රශ්න උත්තර වාරයේ සඳහා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දිනේ අපිට දැනට අවද ලිඛිත වාර්තා දෙකක් ලැබී තිබෙනවා. ලිඛිත වාර්තා ඉදිරිපත් කිරීම පසු වැඩසටහනට සහභාගී වී සිටින සියලු දෙනාටම අවස්ථාවක් තියෙනවා. සතිමත් වීම පිළිබඳ ප්‍රකාශයක් හෝ ප්‍රශ්න ගැටළු සූ මතෝසවා ඉදිරිපත් කරන්නට ඒ බවත් මතක් කරමින් මම පළවෙනි වාර්තාව ඔබ වහන්සේලාට ඉදිරිපත් කරන්නම් අවසරයි. පාදයේ යටිපතුල් වෙත සතිය යොමු කර සක්මන ආරම්භ කළෙමි. සිතුවිලි ගලාගෙන සිත වෙත එන විටද පාදයේ වෙත සතිමත් වූයෙමි. විටින් විට නිදිමත තදටම ඇතිවිය. ඒ සමගම සක්මන ස්වයංක්‍රීයව සිදුවන දෙස බලා සිටියෙමි. පැයක සක්මනක් අවසානයේ සෑහෙන චිත්ත විවේකයක් ඇතිවිය. පරියංකයේ තුලදීද වේගයෙන් සිතුවිලි ගලා ඒමත් සමගම ඒ හරහා හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. සිතුවිලි චණ්ඩ මාරුතයක් ලෙස සිතට පැමිණෙන විටද හුස්ම රැල්ල නැංගුරුමක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් සිත තැන්පත් වන ලෙස හේතු සකස් වන බව අත්දැක්කෙමි. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
ඔව්, සිතුවිලි පිළිබඳව තමයි විස්තර කරන්නේ. සිතුවිලි වල මේ චණ්ඩ මාරුතයක් වගේ ආපු ගතියක් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි පිළිබඳ හොඳ අත්දැකීමක් ලැබලා තියෙනවා. ඇත්තටම දැන් ওই සතිය වඩනකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට සිතුවිලි කරදරයක් බවට පත් වෙන්නේ ටිකක් මානසික වගේ ගැටලුවක් ආපු වෙලාවට විතරයි. නමුත් දැන් මේ කියන හැටියට මේ අපි මේ தත්ත්වය ඇති කර වෙලා තියෙන්නේ මේ භාවනා කටයුතු. ඒ කියන්නේ සතිය වඩන්න ගියාම ඉතින් ඒකේ පළවෙනියම අඳුර ගන්න තියෙන්නේ මේ සිහිය වැඩිම නිසා, සිහිය වර්ධනය වෙච්ච නිසා තමයි මේ වගේ தත්ත්වයක් අපට උදා වෙන්නේ කියලා. ඒ නිසා ඒ පළවෙනියෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මේ தත්ත්වයට සාදර වෙනවා. නැත්නම් තමන් මේ කරගෙන යන මේ ප්‍රතිපදාවේ, එහෙම නැත්නම් කරගෙන යන කටයුත්තේහි දියුණුවක් හින්ද තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. ඉතින් ඒ ගමනේ මග ගමනේ ඉන්න නිසා ඒ නිසා ඒ පැත්ත අනිවාර්යෙන් කල්පනා කරගන්නට ඕන. නැත්නම් ගොඩාක් වෙලාවට මේකෙන් පසුබානවා, මග අරිනවා, තමන් ගේ සිහිය වැඩිම නවත්තන ගතියක් ගොඩක් අයට තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනොනම් මේ ධර්මයේ කියන්නේ බුදු පියාණන් දේශනා කළා. ඉතින් ධර්මයේ පැත්තෙන් මේ වෙනකොට සතිය ඔය සතිපට්ඨාන වශයෙන් වඩන්න පටන් ගන්නවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල. ඊට පස්සේ ඉන්ද්‍රිය මට්ටම සති වැඩෙනවා. ඒ කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ඒ සතිය වැඩිම හරහා. ඒතර සති ඉන්ද්‍රිය කියන කොටස ඉන්ද්‍රිය වෙනකොට මේක මේ ඇඟේ කොටසක් වගේ බවට පත් වෙනවා සතිය. ගැටලු මේ අවස්ථාවේදී ඔය වෙන ප්‍රශ්නේ තියෙන්නේ මේවා අර වෙන පසුතැවිල්ල සහ මේ පිළිබඳ වෙන දැඩි මේ අලුත් අත්දැකීම නිසා එන ලොකු පීඩාව. සතිය වැඩිවීම හරහා පේනවා ගතිය වැඩි වෙනවා. මේ දේවල් පේන්නට පටන් ගන්නවා, සතියට හසු වෙනවා වැඩි. ඉතින් අන්න ඒකත් එක්ක තමයි මේ විශේෂයෙන්ම සිතුවිලි කියන කොටස පේන්න පටන් ගන්න. ඒ කියන්නේ අපිට ඇඟත් එක්ක හොඳට සිහිය පිහිටවල ඒකේ යම් දක්ෂතාවයක් ඇති කරගින. තවත් මේ මට්ටමට කියොත් වේදනාවන් සැප, දුක, දුක් වේදනා ආදී පිළිබඳවත් හොඳට සිහිය යම් ප්‍රමාණයක පවත්වාලා තියෙනවා. ඊට පස්සේ තමයි සිතුවිලිත් මේ විදිහට සැරට මතු කරලා දෙන්නේ. නමුත් මොකක් ආවත් ඒ හැමදේම යටපත් වෙලා යනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය මට්ටමේදී ওই ගතිය තියෙනවා. ඉතින් බල මට්ටමට යද්දී තමයි මේ වට අතර මෙතෙන්දී මේකට පශ්චාත්තාප නොවේ සිටියෝ පමාදේ න කම්පති සති බලං කියන කාරණේ බුදු පියාණන් වහන්සේගේ දේශනානුකූල මේකට මෝණ දීලා මේකට සාදර වෙලා මේක ගිවං කර ගැනීමට උත්සාහ කිරීම හරහා පුළුවන් වෙනවා අපිට ඉදිරිය මේ තමන් අර බලාපොරොත්තු වෙන පරිදි ඉදිරිය වෙන්න ගන්න. වාත් බැල ළඟා කර ගන්න. ඒ වගේම නාමන්ත මේ අන්තිම වාක්‍ය දෙක පොඩ්ඩක් කියන්න බලන්න.
අන්තිම වාක්‍ය දෙක සොයනස් පරියංකයේ තුලදී වේගයෙන් සිතුවිලි ගලා ඒමත් සමගම ඒ හරහා හුස්ම රැල්ල දෙස බලා සිටීමේ. සිතුවිලි ඡන්ද මාරුතයක් ලෙස සිතට පැමිණෙන විට හුස්ම රැල්ල නැංගුරුමක් ලෙසින් ක්‍රියාත්මක වෙමින් සිත තැම්පත් වන ලෙස හේතු සකස් වන බව අත්දැකෙමි.
අන්න හරි. එතකොට ඊටර කොට සම්පූර්ණ කරන්නේ ওই වාක්‍ය දෙකෙන් තමයි. මම ඊට කලින් ටික තමයි කතා කරේ. ඉතින් අපි තෝරගත්තා වූ මේ මූල කර්මස්ථානේ, එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ විදිහට ඒ අපි යොදාගත්තා වූ අපි ඒ අනුගත වෙලා අපි සතිපට්ඨානේ කායනුපස්සනා වඩන්න, එහෙම නැත්නම් හුස්මත් එක්ක ඉන්න පුරුදු වුණා. යන්නේ අල්ලගත්තු ඒ මූල කර්මස්ථානේ ඔන්න අපට උපකාර වෙනවා මෙහිදී සිහිය වඩා ගන්න. මේ වගේ චණ්ඩ මාරුතයක් වගේ එනකොට ආපහු අපිට පුළුවන් මේ අතරේ මේ කෝ මගේ මූල කර්මස්ථාන තියෙද තියෙනවා හුස්ම අන්න ඒක අත්දකින්න. එතකොට අපට ශක්තිය ඇති වෙනවා මේ කටයුත්තට මූණ දෙන්න, මේ தත්වෙට මූණ දෙන්න. ඒ වගේම ඒ සිතුවිලි හරහා ආනාපාන බැලීමම කියන්නේම ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ සිතුවිලිවලට සැලිලා නැහැ. ඒ වගේමයි තමන් අර බුදු පියන් වහන්සේ දීපු උපදේශ, ඒ බුදු පියන් වහන්සේගේ ඒ දේශනාව අපි අනුගත කරලා තියෙනවා. අපි අනුගත වෙලා තියෙනවා ඒකට. අපි ඒක පිළිපැදලා තියෙනවා. ඒ නිසා අපේ භාගතුන් වහන්සේ යමක් දේශනා කළාද, ඒ අපි කරන විට අපිට ඒ කලා භාගතුන් වහන්සේ දේශනා කළා ප්‍රතිඵල ඒකාන්ත වශයෙන්ම ලැබෙනවා. ඒ විදිහට තමන් මෙතනදී ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. මෙච්චර සුලියක් වගේ මේ වගේ ඡන්දමාවතයක් වගේ සිදුවිලි තියෙද්දි මට හුස්ම බලන්න පුළුවන්. ඒ වගේමයි ඊටත් එහා කියලා මේකේ හුස්මේ තැම්පතුවකුත් මට පෙනෙන්නට තිබෙනවා අය කියන සටහන් කරන්න දක්ෂ වෙලා තියෙනවා. ඉතින් ඒකම තමයි අපිට මෙන්න මේ වගේ කටයුතු හරහා අපි ළඟා කරගන්නේ. විශේෂ වශයෙන්ම ඕනෑම බාධකයකදී අපි ජීවිතේට මේ සතිය වැඩිම උපකාර වෙනවා. පරියංකේදී විතරක් නෙමෙයි, වාඩි වෙලා ඉන්න සිහිය පිහිටවීම ඇවිදිනකොට වගේ. මේ භාවනා කියලා එකක් නෑ, මේ සතියත් එක්ක යනකොට මෙන්න මේ සිහිය අපිට උපකාර වෙනවා මේ ජීවිතයට මුණ දෙන්න. එදිනෙදා කටයුතු වලදී බාධා එනකොට බාධා හරහා ඒවායේ ඒ හිල් හොයාගෙන ඒවට උත්තර හොයන්න, ඒවට ඒකට සැලෙන්නේ නැතුව ඒ බාධාව කාපු ගමන්ම ඒ පිළිබඳව කටයුතු කරලා දඟලලා ඒ එනදී දෙගුණ තෙගුණ කරගෙන තමන් අනුන්ටත් කරදර ඇති කරගන්නවට නැතුව මෙන්න මේ කටයුතු එන බාධකයක් හරහා අපි ඒකට මූණ දීලා ඒකේ මුල හොයලා එහෙම නැත්නම් ඒකේ හිල් අඩු රුඬු බලලා ඒ සම්බාධේ ඕකාසාදිගමෝ කියන වගේ ඒකේ තියෙන අවකාශය අපිට බේරිලා ඉඳහසෙ ඉන්න පුළුවන් අවකාශය අපිට අත්දක ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්නේ කාරණා තමයි මේ සතියත් එක්ක ලැබෙන්නේ. ආන්න එහෙම කෙනෙකුට ඔය ගැටලු මේ ලෝකේ එහෙම නැත්නම් සමාජයේ අපි මූණ දෙන ගැටලු එයට ලොකු ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද මේ වගේ අත්දැකීමක් ලැබපු නිසා. නැත්තම් වෙන්නේ අපි දන්න විදිහට එහෙම නැත්නම් අපි උගත් විදිහට එහෙම නැත්නම් අපිට හිතලා දේවල් කරන්නයි. අන්නේ දේවල් හිතලා කරන එහෙම නැත්නම් අහලා ඉගෙනගෙන කරන දේවල් තමයි අපි ඔය දන්නේ. එහෙම නැත්නම් විශේෂයෙන් ඔය දෙයයන් ආසයට වගේ බය වෙලා අපායට බය වෙලා කරන දේවල් ටිකක් තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් එහෙම හොඳට ඉන්නවා කියන එකක් තමයි ලෝකේ තියෙන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඊට වැඩිය දෙයක්. ඒ එන බාධා හරහා මේ ධර්ම ප්‍රතිපදාවක් නිවන් මාර්ගයකට පාර වැටෙනවා. පුරන්නේ පාරත් සකස් කරගෙනම තමයි අපි බාධාව දුරු කරගන්නේ. අනිත් ක්‍රමවලින් වෙන්නේ බාධාව දුරු කරගත්තා ඒකට මූණ දීලා මම කෙනෙක් වෙන එකක්. එහෙම නැත්නම් නිවන් මාර්ගයට ඇත්තටම අකුල් වැටෙන්නේ හොඳ කෙනෙක් වෙන එකක්. වඩා හොඳට යන්න අවස්ථාව නැහැ. මේ තමයි වඩා හොඳට යනවා කියන්නේ. ඉතින් වඩා හොඳට යන්න නම් මේ සතිමත් බව වඩන්නම තියෙනවා. ඒකත් එක්ක තමයි විසුද්ධිය ලබා ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා මේ සඳහන් වෙලා තියෙන නිසා මේ විස්තර කතා කරේ. එතකොට අපට මූණ දෙන්න තියෙන විශේෂයෙන්ම ඔය සමාජයේ අපට පේන්න තියෙන ගැටලු වලදී ඔන්න සැලෙන්නේ නැතුව මේ වායේ තියෙන අහිත් ඒ වගේම මේ වායේ තියෙන අනිත්‍ය බව එහෙම නැත්නම් හැමදාම මේක තියෙන්නේ නැහැ මේ ස්වභාවය කියලා තේරුම් ගන්න. දැන් අද රටේ තියෙන තත්ත්වය මුලම ඇති වෙනකොට ලොකු වික්ෂිප්ත බවක් තියෙනවානේ. අපිම කතා කරන්නේ මේකෙදි සමහරලාවට එන දේවල් අනාගතයේ තියෙන අවිනිශ්චිත බව. නමුත් ඒක නැති වෙලා යනවා, ඒකත් වෙනස් වෙලා යනවා. ඊළඟට තව ස්වභාවයක් එයි. සමහර විට ඊට අන්ත එකක්. නමුත් ඒකත් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට සිහිය වඩන කෙනෙක්ට ඕන ශක්තිය ටික ටික ලැබෙනවා. ලැබෙනකොට අර ධර්මතා විදිහටත් සති ධර්මය සති ඉන්ද්‍රිය සති බල බොජ්ජංග සම්මා සති ආදී වශයෙන් මේ මට්ටම් වලින් වැඩෙනවා. ඉතින් ඒවා අපිට හොයන්න යන අවශ්‍ය නැහැ. මේ විදිහටම හටියුත්‍ය දෙමින් මේ ආකාරයෙන්ම ලැබෙන ඒ අත්දැකීම් වාර්තා කරන්නට පුරුදු වුණොත් අපිට පුළුවන් වෙනවා මේක ඉදිරිය තමන්ටම දකිමින් මේ විදිහට අනිත් අයත් එක්ක බෙදා ගනිමින් මේ ඉතාම තෘප්තිමත් ජීවිතයකට මුහුණ දෙන්න. ඉතින් අන්න ඒකට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ.
බොහොම පින් සොයනන් සුභාසේ කරුණ කාරණා ගොඩක් ඉදිරිපත් කරමින් බහුලව ඉදිරිපත් කරමින් ඉතාම පරිපූර්ණ උපදේශයක් ලබා දුන්න මේ වර්තාවෙන් බොහොම පින් ඔබවහන්සේට.
වැඩිස් වගේ මම හිතන්නේ
වැඩි නෑ සොයනන්ස, මට තේරෙනවා හොඳටම මේ වට කරලා හොඳටම උත්තරේ දුන්නා කියලා. මේ ඊළඟට සොයනන්ස මම ඊළඟ වර්තාව ඉදිරිපත් කරන්නම්. ඒක කෙටි වාක්‍යයක් තියෙන හැබැයි ඒකේ යම් උත්සාහයක් කරන බවක් තියෙනවා. කොපමණ උත්සාහ කරත් හිත හැමතැනම දුවනවා. ඒ වාක්‍ය පමණයි සොයනස් වර්තාව. මම හිතනවා මේ පරයන්කයයි සක්මනයි කරලා ඒ කරද්දි කොච්චර උත්සාහ කරත් හිත හැමතැනම දුවනවා, ටිකක් අසීරු බවක් තියෙනවා කියලා මූල කර්මස්ථානය තුළ හිත පිහිටවන්න වගේ අදහසක්.
නාවන්තත් ඉතින් ඒ පැත්ත ගත්ත නිසා අපි ගෞද වාර්තා කරේ පිනාමන්ත මහත්තයත් එකතු වෙලා කියලා හිතාගෙන අපිට උත්තර දෙන්න පුළුවන්. නැත්තම් කෙටියෙන් ලිව්වහම අමාරුයි ඉතින් උත්තර දෙන්න.
ඔව් මම හිතන්නේ සර්
වාර්තාවක් ලිවීමේදී විශේෂයෙන්ම මේ පසුබව හරි අපිට ඒකේ මුල කොහොමද, මේ මං කොහොමද ඒ පහසුවයි දරාගත්තේ, ටිකක් වෙලා යනකොට ඒක කොහොමද වැඩි උනේ, අඩු උනේ, එහෙම අඩු නැතත් දැන් වැඩි ගණන්නේ කතා කරන්නේ. ඒතර කොච්චර වෙලා හිටියද, කොච්චර මේ මට පුළුවන් වුණාද අපි අල්ලගත්තු මූල කර්මස්ථානයේ ඉන්න ආදි වශයෙන් මේ විස්තර එවන්න කියලාත් මතක් කරමු. ඒ වගේ මේ සඳහන් කළා වගේ උත්සාහ කරපු නිසා තමයි මෙහෙම දෙයක් අත්දකින්නේ. ඉතින් ඇත්තටම මේක තමයි මේ බුදු පියාණන් වහන්සේ සතිපට්ඨානේ මේ වඩලනම් මේ කතා කරන්නේ. මේ සතර සතිපට්ඨානේ ලැබෙන මේ ඥානයන් මේවා. ඉතින් අපි ඔබට මේ අපි බලාපොරොත්තු වෙන දෙයක් නිසා දුක ඇති වෙනවා. ඒ බලාපොරොත්තුවක් තියෙන වෙන පැත්තකටනේ. ඉතින් බලාපොරොත්තුව කියන්නේ දුකක්. ඒ නිසා අපිට මේ සිහිය වඩනකොට නම් ඔන්න ඕකම තමයි අපිට ලබා දෙන්නේ. බුදු පියාණන් වහන්සේ මුල ඉඳන්ම මේ සිහිය වඩන්න පටන් ගත්තු වෙලේ පටන් අපිට අත්දකින්න ලැබෙන්නේ මට ඕන විදිහට මේක තියෙන්නේ නෑ කියන එකයි. එහෙමනම් මේක ඒ විදිහට දකිනකොට මේ තියෙන දුක මේ මහා දුක්ඛන්දරාව නිවිදින්න වෙන්නේ ඔකත් එක්ක. ඇයි මේ ඉඳලා හිටලා පොඩ්ඩක් මේ සැනසෙන්න කියලා හිතාගෙන බලාපොරොත්තු තියාගෙන යෙදුන ධර්මයේ හානිය වෙන්න මුකුත් නැහැ. මම බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි, තනිකරම අවුල් ජාලයක් මතුවෙලා. ඉතින් එහෙම දෙයක් නෙවෙන්නේ. ඉතින් හරි දුකක්. ඉතින් ওই දුක මේ එකම නෙවෙයිනේ ওই කියන විදිහට ඔන්න ඉව යන එනවා 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 එන වෙනස් වෙනවා. ස්ථිර එකක් නෙමෙයි එන්නේ. ඒකට මම කියාගෙන ඉන්නේ. ඒකනේ දැන් ගැටලුව. ඉතින් ඔන්න ඕක පටන් ගන්නකොටම වෙනවා. කාරණේ තියෙන්නේ අර අපි අර සිහිය මට්ටම් ප්‍රමාණය තියෙන ඉතින් සිහිය වැඩෙන්නත් එපේ කාලයක් තිස්සේ මේක කරලා. අන්න ඒක මේ හොඳට සතිමත් බව වැඩිලා වැඩිලා එනවා නම් ඕකම තමයි මේ සිද්ධ වෙන්නේ. හොඳ සිහියේ ඉහළ මට්ටමක සිහියකදී වුණත් හැබැයි ඒකෙදි මේක අවබෝධ කරන්න ඒ සිහියට පහසු. එතකොට ඒ කියන පුද්ගලයෙක්ද ඒ කතා නැති වෙනමනේ සිහියත් එක්ක ඉන්නේ. සිහිය වර්ධනය වෙන්න වෙන්න මම දිය වෙනවානේ. යන්න එතකොට පහසු වෙනවා මේ ධර්මතාවය, මේ ඔය කියන වාක්‍යයේ තියෙන ධර්මතාවය අවබෝධ කරගන්න. ඇත්තට මේ ධර්මතාවය තමයි තිලක්ෂණය. මේ ධර්මයේ මේ ළඟා වෙලා, ඒ කියන්නේ ධර්මය පෙන්නලා තියෙනවා ಗುಣ ටික. නමුත් අපි සිහිය ඒ මට්ටමට මදි නිසා අපි මේකට අපි විරුද්ධයි, පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒ නිසා මේ වාදා කිරීමෙන් හරි කමක් නැහැ. අපිට තියෙනවා ඉදිරියක්. මොකද කටයුත්තේ නැමියාවක් දක්වලා තියෙනවා, යෙදෙන්න උත්සාහ කළා තියෙනවා, ඒ වගේම වෙලාව අරගෙන සම්බන්ධ වෙලා තියෙනවා, වාතාව ඉදිරිපත් කළා තියෙනවා. ඒ කටයුතු කියන්නේම ඇත්තටම අර ඒකයි ওই නාමන්ත මහත්තයත් මතක් කරේ උදව්වක් විදියට කතා කරේ. ඒ නැමියාවට කරන්න පුළුවන් උදව්ව. එහෙම නැත්නම් නැමියාවට කරන කලෙහි ගුණේ වගේ කතා කරොත් අන්න පුළුවන් මේ අනිත් ලෝකේ මේවා තියෙන කොට පස්ස ගහලා තැරලා දාලා මේ යන ලෝකේ. එහෙම නැත්නම් අර කාමයට වැටිලා ඒවසපයි කියලා මාරු කර කර ගිනි අඟුරක් අතින් අතට මාරු කර කර පිච්චි පිච්චි ඉන්න වැඩේ නැතුව මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරපු ඒකායන මාර්ගයේ විසුද්ධිය පිණිස දින ඒකායන මාර්ගයට යොමු වෙලා මේ විදිහේ අත්දැකීමක් මුලදී ලැබලා ඒක අපිට වාර්තා කරනවා. ඉතින් මේ වාර්තා කිරීමෙන් ඇත්තටම තමන්ට ශක්තියක් ඇති වෙනවා. හැබැයි ඒකට ඒ ප්‍රතිඵල ගන්න තියෙන්නේ නිදිගින් දිගටම වැටෙන්නේ නැතුව ඉදිරියට යෑම. ඊළඟට ඒ මූලික උපදෙස් විශේෂයෙන් පිළිපැදලා අපි ඒ එන හිතුවිලි එහෙම තියෙද්දී අපිට මේ දේශනා කරලා තියෙන අපිට ලබා දීලා තියෙන බුදු පියාණන්සේ මේ ඇඟත් එක්ක ඉඳලා බලන්න කියලා, හුස්මත් එක්ක හිත දාලා බලන්න කියලා. ඉතින් අන්නේ ඒ කාරණේට අපි මේ අතර හිත ගන්න තප්පරයක් ක්ෂණයක් හිත යොදා ගන්න. ඔය අස්තරේ චූන 1000ක් අතරේ අපි එක මොහොතක් මේ හිත දාන්න කියමු. ආයේෂණේ අපි නිවන ක්ෂණ මාත්‍ර වශයෙන් අපිට ඒ නිර්වාණය අත්දකින්න පුළුවන්. ආන්න ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ ඒක තව පොඩ්ඩක් තව සුළු වෙලාවක් අයේ පවත්තුම තව සුළු වෙලාවක් ආදීසේමට පාත් වීම හරහා මේ තමන් ඔය මහා බාධාවක් විදිහට එන මේ මහා චණ්ඩමාරුතියක් වගේ පේන මේ කොච්චර කරා සිත තියාගන්න බෑ කියලා හිතන ස්වභාවය ටික ටික අඩු වෙනවා. ඒ වගේමයි 100%ක් නම් නවතින්නේ නැහැ. ඇත්තටම වෙන්නේ මේ තියෙන දේ ඒ ලැබෙන ඒ දේ තේරුම් ගැනීම අවබෝධ කිරීම. ඉතින් ඔය දෙකටම අර මේ තියෙන අර ලොකු සංසෙත් මතක් වෙන විහිළු කතාවක් මොකද්ද? අමාරිස් අයියා ගිහිල්ලා මේ ලයිසන් ගන්න රේඩියෝ එකට. රේඩියෝ එකට ලයිසන් ගන්න මේ තැපල් කාන්තරුනේ ඒ කාලේ ගන්නේ. ලයිසන් එක කියලා නමහත්වේ මට ලයිසන් එකක් ගන්න ඕන මේ වයර්ලස් කියන්නේ වයර්ලස් එකට. එතකොට හරි මොකද්ද වර්ගේ දන්නේ නැහැ මහත්වේ. එතකොට එහෙමනම් මොකද්ද ඒකේ කොයි රටේද හදපු එකක්ද? ඒකත් දන්නේ නැහැ. එතකොට මොකද්ද අහන සේවය? ඒකත් දන්නේ නැහැ. එතකොට ගත්ත දිනේ මුදල් මොකක්වත් දන්නේ නැහැ. ඉතින් එහෙනම් කොහොමද මේ මිනිස්සුයෝ දෙන්නේ මේ මේකට ලයිසන් එක? මේක කොහෙ තියෙන්නේ? එතකොට කියනවා තියෙන්නේ නම් අල්ලපු ගෙදර. අල්ලපු ගෙදර තියෙන්නේ මේ සහි දැම්මම ඇහෙනවනේ. අර ඇහෙන එකට ලයිසන් එකක් ගන්න හිතනවා ගිහිල්ලා මේ මමත් අහනවනේ. මගේ නොවුනට මමත් අහනවනේ කියලා ඔන්න යනවා ලයිසන් ගන්න. අර අහනවයි කියලා. ඔන්න ඔය වගේ මේවා එනවා තියෙනවා මේක ලයිසන් එකක් ගන්න එක තමයි අපි කරන්නේ. අපි කරගන්නවා. තියෙන්නේ එහා ගෙදර. යන්නේ වගේ ගතියක් තමයි ඕකේ තියෙන්නේ. ඒ නිසා ඒක වචන වලින් මේ ඇහුවට එහෙම නැත්නම් තමන් හිතුවට වෙන්නේ නෑ තමයි. ඒකට තමයි මේ අහන්නේ. ඒ වගේම හිතලා බලන්න තියෙන්නේ ඊළඟට කිරීම සඳහා. කළා මූණ දෙනවා මේ தත්තෙට. මූණ දීලා ඒ ශක්තිය ලබා ගන්නවා මේ ධර්මයේ තුල. ඒක බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මේ ස්වභාවයක් අපට ඒ මැනවින් දේශනා කළ ධර්මයේ තමන් දකින්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන්. හැබැයි අපි අර හිතාගත්තු දෙයක්ුත් නෙමෙයි ඊළඟට විශේෂයෙන්ම මේ සමාධිය එකඟ බව සමතය ඒ සැපය කියන පැත්තට ඇලීමේදී තමයි ඒ පැත්ත බලාගෙන යෑමේදී තමයි මේ කියන කාරණේ ඇති වෙන්නේ. නමුත් ඉතින් ලෝකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලට මතයක් විදියට දරන්නේ ඒ භාවනා කියලා ඒ සැපේ පැත්තනේ සම්පූර්ණ සමාධියනේ. ඒ නිසා ඒ මුලදී ගත් ස්වභාවයෙන් ඒක සාධාරණයි. නමුත් සතිය කියන්නේ සමතේ තියෙනකොට දන්නවනම් සිහිය. හොඳට එකගයි කියලා දන්නවනම් සිහිය. එකඟ නෑ කියලා දන්නවනම් ඒක දැන් මේ එකඟ නැතුව තියෙන හිත විචිත්තයි කියලා දන්නවනම් ඒකත් සිහිය. නම් දෙකම එක සිහියයි කියන කාරණේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කාරණේ එන තාක් තමයි අපිට මේ පුහුණුව කරගන්න තියෙනම් එදාට මේ ප්‍රවාරතාව ලියන්නේ එහෙම නැත්නම් ඔය වාක්‍ය ලියන්නේ ඔය විදිහට නෙමෙයි. ඒ නිසා විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තංචි චිත්තන්ති පජානාති. අන්න මේ පජානාති මේ දැන් බව දැන ගැනීම තමයි සතිපට්ඨාන සූත්‍රය සඳහන් කරන්නේ. ඒක නැතුව මේ සම්මත වෙලා සමාධි වෙලා ධ්‍යාන ලැබලා ගල් වෙලා ඉන්න ස්වභාවයක් ගැන නෙමෙයි. යන්නේ ඒ නිසා මේ කාරණා උදව් කරගෙන මේ විදිහටම මේ කටයුතු වලද මේ දේශනාවන් ඒ වගේම තමන්ගේ පුහුණුවත් කරගෙන දේශනා අහලා මේ වාර්තා ඉදිරිපත් කළ සුද්ධ කරගෙන වාර්තාව තව ටිකක් විස්තර සහිතව ලිවීමටත් උනන්දු වෙලා මේ නියලිලා ඉන්න මේ කටයුත්තේ සතිපට්ඨානෙම ධර්මයේම සතිය වැඩිමේම යෙදිලා ඉන්න. එතකොට මේ වැඩ කරන පිරිසත් එක්ක ඉඳීමේ ප්‍රතිඵලයක් විදිහට සමන්ට ඉදිරියක් එහෙම නැත්නම් සතිමත් භය වර්ධනය තුළින් ලබන ඒ ශාන්තියක් අත්දකින්න පුළුවන් වෙයි එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
එහෙමයි සොයනස බොහොම පින් කිටි වාක්‍යයක වර්තාවනක් නැවතත් ඔබ වහන්සේ සම්පූර්ණ උත්තරයක් ලබා දුන්න බොහොම පින් ඔබ වහන්සේට. ඊළඟට chat section zoom chat section එකකින් අපිට තව වර්තාවක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඒක කියවන්නම් අවසරයි සොයනස. සතිය පුහුණු කිරීමට මූල කර්මස්ථානයක් අත්‍යවශ්‍යද? හිත පිට ගිය විට එහෙම නැත්නම් නොදැනීම සතිය කැඩිලා නැවත සතිය ඇති වුණාම මූල කර්මස්ථානයට හිත දැමීම කළ යුතුද? නැත්නම් සතිය තියෙනකොට දැනෙන වර්තමාන මොහොතට අවදියෙන් ඉදිරිපත් වන අරමුණකට සතිය පිහිටියාම ඒක එහෙම තියෙන්න අරින්නද? ප්‍රශ්නය එපමණයි සවින්නම් අවසානයි ඒ ප්‍රශ්නය.
හොඳයි ඒ ප්‍රශ්නේ හොඳයි. ගැටලුව තියෙන්නේ අර සතිය ටිකක් වැඩුණාම එන ලොකු ගම කියන්නේ මාන්නේ කියන්නේ ආන්නේ ඒකත් එක්ක තමයි අපිට ඒ ඔය தත්ති ඇති වෙන්නේ. අපි ටිකක් සතිය වර්ධනය කළා එහෙම නැත්නම් හොඳට කායත් එක්ක ඉඳලා එහෙම නැත්නම් කායන පස්සනා කළා එහෙම නැත්නම් දැන් සද්දයක් සද්දය ඇහෙන්නේ සිහියෙන් කියලා අත් විඳලා ඉවර වෙලා අපිට එනවා ලොකු විශ්වාසයක්. එතකොට සිහියෙන් පුළුවන් මේ தත්තර මූණ දෙන්න. සද්දේ වුණත් සිහියෙන් පුළුවන් අහන් ඉන්න. රිදෙන එකට සිහියෙන් මූණ දෙන්න පුළුවන්. සිතුවිලි වුණත් සිහියෙන් මේ දැන් දකින්න පුළුවන් දැන් සිතුවිලි ගෝචාව කියලා. ඉතින් මෙහෙම වෙනකොට බැලුණු උත්තර මූල කර්මස්ථානයම මොකටද කියලා හිතනවා. එතනදී අපි නැවතත් හිතන්න ඕන ආදුනික මට්ටම. එහෙම නැත්නම් ආදුනික මනස ඇති කරගෙන. එහෙනම් බුදු පියාණන් වහන්සේ දැන් මට මූල කර්මස්ථානයක් සිහිය වඩන්න ක්‍රමයක් කියලා දුන්නේ නැත්තම් මේ දැන් ඉන්න ඔය මෙහෙමත් පුළුවන්නේ කියන තත්ත්වයට එන්නේ කොහොමද මම? බුදුපියන් වහන්සේ මෙහෙම ඇඟත් එක්ක හුස්මත් එක්ක ඉරියව් එක්ක යනකොට එනකොට කනකොට බොනකොට කියලා ඒ කාරණා එක්ක ධාතු ගුණ එක්ක එහෙම නැත්නම් අසුබ මේ දේවල් එක්ක අසුබයන් දස අසුබයන් සමග මේ නව මලමිනිය ගැන හිතලා මේ කයත් එක්ක හිත තියන්න කියලා පටන් අරගෙන ඒක මූල කර්මස්ථානයක ඉඳලා කරේ නැත්නම් ඒ මට්ටමේ ඉඳලා ඉහළට ආවේ නැත්නම් කොහොමද එකපාරට එන්නේ? බුදු පියාණන්ගේ ධර්මයේ පහාර සූත්‍රයේ තියෙන්නේ අපි ධර්මයේ මේ ධර්මයේ ආශ්චර්ය ගුණයක් පෙන්නනවා පහාරාද අසුරේන්ද්‍රයා. මේ උභවහන්සේගේ භාවතුන් වහන්සේ දේශනා කරන උභවහන්සේගේ ධර්මයේ මේ වෙරළේ ඉඳන් ටික 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 ගැඹුරට යන ධර්මයක් තියෙන්නේ. එතකොට සතිය වඩපු කෙනෙක් විශේෂයෙන්ම දැනගන්නට ඕන අපි එකපාරට කෙනෙක්ව ගිහිල්ලා යා ආශ්‍රාත්‍රාවකේ මුහුද මැද්දට දැම්මොත් පීනන්න පුළුවන් නේද? මිනිස්සු ඕන මේ වතුරක පීනන්න පුළුවන් මේ කියලා මොකද යාට වෙන්නේ? තමන් පීනුවේ ටික ටික ගොඩ ඉඳන් දම්බි ගහලා අර මුලින් වැලි නාලා එහෙම ගිහිල්ලා ඉවර වෙලා ටිකක් දුරට ගියාම ඇත්තරම දැන් අර මැද්දට ගිහිල්ලා නෙමෙයිනේ. ඔය අර ඔයා බඩ හරියට උරහිස් හරියට වතුරට ආහම් පස්සේ තමයි ඔය ප්‍රභාවය ඇති වෙන්නේ. මේ ඉස්සරහටම ගිහින් ඉති කරන්න හිතෙනවා. ඉතින් අන්න ඒ වගේ එහෙම තමන් ගියපු මාර්ග මතක තියාගෙන ඒ වගේමයි දේශනා කරනකොට. හැබැයි මේ හැමතිස්සෙම මේ වැලි නාන්න පුරුදු කරන්නේ නැහැ. ආයන පස්සනෙන් පටන් ගන්න. හැබැයි එහෙම පටන් ගත්තට ආයන පස්සන වඩන එහෙම නැත්නම් හුස්මත් එක්ක ඉන්නොත් අතර අතිපට්ඨාණයෙන් වැඩෙනවා. එහෙනම් සිහිය හිත පිට යනකොට සද්ද කියලා දැනගන්නවා, වේදනා කියලා දැනගන්නවා, සිතිවිලි කියලා දැනුවත් වෙනවා, සිහිය වැඩෙනවා. ඒවත් එක්ක අතර අතිපට්ඨාණයෙන් වැඩෙන්නේ. නම් හොයන්න අවශ්‍ය නැහැ කියන එකත් මතු කරලා දෙනවා. හැබැයි දෙන්නේ ඇඟත් එක්ක යන්න, නැවත අරගෙන බලන්න. ඒ මේ ගියෝ තාපහු ගන්න. එහෙම නැත්නම් ඇත්තටම එන බවක් නෙ තියෙන්නේ. සද්දක සදාකාලික ඉන්නේ නැහැ නේ. මේ දිනේක සදාකාලික ඉන්නේ නැහැ. හිත සදාකාලික ඉන්නේ මේ සැරින් සැරේ ඇඟටත් එනවා. ආන්න එනකොට ඒ එන බවට සාදර වෙලා ඒක හරහා වඩා ගත්තු ඒ විශ්වාසය ඒ සිහියත් එක්ක ඔන්න අපිට පුළුවන් වෙනෝ සද්දයක් අහන්න සිත් සිහිය තමන්ට මූණ දෙන සත්‍යයක් ඇතුළම ඒකට මූණ දෙන්න සිහියෙන් පුළුවන් වෙනවා. ඒක වෙන වෙන දක්ෂතා හරහා ධර්මයේ නොයෙදෙනකේ අය ඒව ළඟා කරගන්න ක්‍රම තියෙනවා. හැබැයි ඒකෙන් ධර්මයේ වැඩෙන්නේ අපි දන්න අය එහෙම නැත්නම් බටහිර ලෝකේ එහෙම නැත්නම් උගත් කියන සමාජ තුළ යම් දේවල් හරහා. දැන් ගොඩාක් උසස් ධන බලය තියෙන අය ඕන තැනකට යන්න බය නැහැනේ. බය නැත්තේ එහෙම බලයක් තියෙන බව නැතුව ඒ සීල් සම්පත්තියක් තියෙන නිසා නෙමෙයි. අන්න ඒ වගේ එක එක හේතු මත තමන් ඒ හදාගත්තු පෞරුෂයක් ඒ ලෞකික ජීවිතේ තියෙනවා. තිබ්බට ඒක ධර්මයට අදාළ වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් එහෙම කෙනෙකුටත් අපි හිතුවොත් ධාර්මික දැන් එහෙම හොලිම බලන්න පුළුවන් දේශපාලඥයන්ගේ ගාව තියෙන උපේක්ෂාව කිසිම ගැටලුවක් නැතුව මේ ලැජ්ජාවන් වලට මූණ දෙනවා. කිසි සාමාන්‍ය කෙනෙක් සිය දිවින අසා ගන්න ලැජ්ජාවල්නේ තියෙන්නේ. නමුත් ඒ අය හොඳට මූණ දෙනවා. ඒකෙන් ධර්ම අවබෝධ කරලා නෙමෙයි මාර්ගඵල ලැබලා නෙමෙයි. ඉතින් අන්න ඒ වගේ මේ ධර්ම මාර්ගය යන එක තව ගමනක්. ඒක යන්න තියෙන අර ක්‍රමයට මුහුදු වෙරළේ ඉඳන් යන එකක්. ඒ නිසා ඒ බව නිතර අපි මතක් කරගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම කෙනෙකුට කියලා දෙනකොට නම් ඒ මුල සහ අග ප්‍රමාණය පෙන්නලා මෙහෙම මාර්ගයක් කොන් දෙකක් තියෙනවා. එනේ මේකේ තමයි ගමන තියෙන්නේ කියලා ඒ චින්තාමය වශයෙන් හරි එහෙම නැත්නම් ආයිපස්සනාන් හරි ඒ පෙන්නලා ඉන්නවා. නැත්නම් ඉහා කොනක් විතරක් කතා කරන්න ගිය ගමන් අපි දන්නේම නේතුව අපිත් අහුවෙලා අපිත් දේවල් වැඩිලා අපේ තියෙන විශේෂම මාන්නේ පැත්ත වර්ධනය වෙලා දන්නේම නේතුව පොහොර වැටෙනවා මේ සංසාරේ. ඒ නිසා ඒ විදිහට පුළුවන්කම තියෙන එක වටින්. ඒක තමන් තුළ තියෙන එක අවශ්‍යයි. සිහිය වැඩිච්ච නිසානේ ඕන දෙයකට මූණ දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් අපි මේක ප්‍රශ්න කිරීමේදී තමයි මෙතෙන්දී ඔය අහන ප්‍රශ්නෙත් එක තමයි මේ කාරණා කියන්න මතුවෙලා අවස්ථාව යෙදෙන්නේ. එසේත් නැතුව නම් කෙටියෙන් ලියපු නිසා මේ අදහස් කරලා තියෙන්නේ මේ ඔව් මේ දැන් මං ඉන්න මට්ටමේදී මට පුළුවන් කියන එක පෙන්වන්න පුළුවන් කියන එක තමන්ට ඔප්පු කරගෙන විශ්වාසයක් ඇති කරගන්න හැකි සංඥාවට නම් ගැටලුවක් නැහැ. ඒ නිසා අර සියලුම පැති කතා කරන්න ඕන නිසා තමයි මේ විදිහට උත්තරයක් දුන්නේ.
එහෙමයි සවිනන්සේ, බොහොම පින් නැතත් ඔබවන්සේ ගැඹුරින් සහ සියලුම පැති වලින් කැළපෙන විදිහට පිළිතුරු ලබා දුන්නා. දැන් ඊළඟට සවිනන්ස අපිට දැනට ලැබී තිබෙන ලිඛිත වාර්තා සහ ප්‍රශ්න එපමණයි. ඊළඟට සියලු දෙනාටම අවස්ථාවක් තියෙනවා වාචිකව ප්‍රකාශයක් හෝ සතිමත් වීම පිළිබඳ ප්‍රකාශයක් හෝ ගැටලුවක් තිබේ නම් සවිනන්සේට ඉදිරිපත් කරන්න. ඒ සඳහා සූ මතෝසවා ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බන්දුල මම ඉදිරිපත් කරන්න පුළුවන් ඔබට.
අවසරයි ස්වාමීන් වහන්ස, මාට හිතනවා මේ පොඩි නිරීක්ෂණයක් පොඩි සතියේ සතිමත් වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. සන්නාස අදත් මේ හුඟක් සිතුවිලි ගැන කතා කරපු නිසා තුන කියන්න ඕන කියලා. යෝනස මට තුනක් සිතිවිලි ගැන ප්‍රශ්න තිබුණා. මගේ සාමාන්‍ය ස්වභාවය තිබෙන නිසා නැසී මම සිතිවිලි ගැන ටිකක් වැඩි අවධානයක් සතිමත් වීමට උත්සාහ කිරීමේදී, කියන්නේ පරයන්ක් සක්මනක් යනකොට වැටෙන දෙයක් තමයි සිතිවිලි කියන එක වටපිටාවේ තියෙනවා කියන එක. පරයන්කෙදි එහෙමයි. සිතුවිලි සාමාන්‍ය ස්වභාවයේ තිබුණේ සිතුවිලි වලට සිතුවිල්ලක් ආපු ගමන් පොඩි සිතුවිල්ලක් වුණත් ඒකට ප්‍රතික්‍රියා කිරීමක්. එතකොට සිතුවිලි වලට ප්‍රතික්‍රියා කිරීම වෙනුවට ආපු සිතුවිල්ලත් එක්ක සුළු වෙලාවක් හරි රැඳෙන්න පුළුවන් වුණොත් පොඩ්ඩක් සිතුවිල්ලේ අපිට සිතුවිල්ල ඒ කරදර කිරීමත් සිතුවිල්ල වටපිටාවත් බලන්න පොඩි අවකාශයක් ලැබුණා වගේ කියලා හිතුණා. ඉතින් අර පුරුද්ද වෙනුවට සිතුවිලි දිහා සිතුවිල්ල සමග අපිට වැඩක් කරනකොට නැත්නම් පරිරංකේදී ඒක දිහා ගොඩක් යොමු වෙන්න පුළුවන් වීම මට හිතුණා ඒක ටිකක් ඒ කියන්නේ දැන් වැඩිපුර දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන් වුණා කියලා ඒකම ස්වාමීන් වහන්සේ සිතුවිල්ල ගැන පහව යනකොටම සිතුවිල්ල මම හිතන වර්තමාන මොහොතට එන්න තියෙන අවකාශයත් වැඩි වෙනවා කියලා. ඉතින් මට කරයි ස්වාමීන් වහන්සේ සිතුවිලි ගැන මම මේකෙන් අදහස් කරන්නේ නැහැ හැම තිස්සෙම සිතුවිලි බලන්න එහෙම වෙන්නේ නැහැ. සිතුවිල්ලක් ඇදගෙන යනවා සමහරක් වෙලාවට. නමුත් සමහරක් වෙලාවල් පොඩ්ඩක් ඒ කියන්නේ නතර වෙලා බලන්න පුළුවන් වීම ඒ කියන්නේ අදහසක් තමයි මම ප්‍රකාශ කරන්නේ. එහෙමයි සල්.
ඔව් සිතුවිලි තියෙන කාරණේදී ඉතින් ඔක ලොකු ගැටලුවක් විදිහට සමහරවිට තේරෙනවා. හැබැයි අර සිතුවිලි හැම බරක් කරගත්තු නැති අයට සමහරවිට ඒ සද්ද තියෙන කෙනාට ඒ ගැටලුව නැහැ කියනවා. එයාලට මේ එහෙම නැත්තම් විදෙන එකක්වත් හිතුවිලින් නැතුව ඉන්න ඔය මේ පරියන්කේ වගේ ඉන්න අය සමහරු මේ දැනීම ඇති කරගන්න එහෙම නැත්නම් මේ ඔය දැන් මේ තියෙන தත්ත්වේ ළඟා කරගන්න ලොකු උත්සාහයක් ගන්න ඔය කිය මොකද විපස්සනාමක් එහෙම නැත්නම් ධර්මයක් සතිපක් වැඩෙන්නේ නැහැ නේ ඔහේ නිකන් ඉන්න එක නැත්නම් අසංය තලයකට ගියොත් මොකුත් නැහැ නේ මේ ධර්මයක් ලැබෙන්නේ නැහැ නේ ඉතින් අන්න ඒ වගේ ඉතින් ඕක නැති කෙනා හරි මේ කැමැත්තෙන් ඉන්නවා මේක දකින්න එහෙම පැත්තක් තියෙනවා විශේෂයෙන් වැලි දාගෙන වාඩිනවගෙන වේදනාවක් නැති අය රිදෙන එකක් ඇති කරගන්න. කෝමි ගොළුවල් වල උඩ වාඩිනවා කියන්නේ. ඉතින් මේ වගේ මේ කියන කාරණය මේ සිතුවිලි වල විශේෂයෙන් තියෙන්නේ අපි අර ඒ සිතුවිලි හින්දා මුල් කරගෙන එදිනදා වැඩ කරන්නේ. සමහර කටයුතු වල යෙදෙන්න සිතුවිල්ල ඊට පස්සේ චේතනාවක් කරගෙන ඒ කටයුත්ත මේ එදිනදා කටයුතු කරන්න යෙමු වෙලා තියෙනවා. ඒකත් එක්ක පොඩි මේ ගැටලුවක් ඇති වෙනවා. මොන සිතුවිලිද අතහරින්නේ මොන සිතුවිලිද මේ මුල් තැන දෙන්නේ කියන එක. ඒක හිතලා නෙමෙයි කරන්නේ ඒ බැහැයෙන් වෙන දේ සංසාරේ ඇති. නමුත් අපිට කරන්න තියෙන්නේ ඒ සිහිය වඩන වෙලාවේ හසු වෙන සිතුවිලිත් මේ ඉතා වැදගත්. දැන් කළ යුතුමයි කියලා හිතිලාවට ඒකට දිහා බලන් හිටියොත් ඒක ගියන් පස්සේ අනේ කළ යුතු නෑ ඉතින් දැන් කරන්න යුතුයි කියන වෙලාව පහු වෙලානේ ඒකේ. ඊළඟට වෙන එකක් ඇවිල්ලා. ඊපස්සේ ඔකෙන් වෙන්න තියෙන වෙච්චාව යහණියක් වෙනවනා. ඒක වෙන්න පොඩි දෙයක් නේ. මැරෙන්න වගේ දෙයකට නොකර ඉන්න හැනින් අනිවාර්යෙන් කරනවා. දැන්නේ වගේ ඒ ඇත්තටම ඒ කියන්නේ ඒවා පිළිබඳව ලොකු વિચાર. එහෙම නැත්නම් මේ සිතුවිලි පිළිබඳව වෙන මෙහෙමමයි. මෙන්න මේක වුණාම මෙහෙම වෙනවා. මෙන්න මේ මොන මෙහෙම එකක් නෙමෙයි. සතිය කියන්නේ ඔන්න සිතුවිලි තියෙනවා. කියලා මුතට දැන් මේ මොහොතේ තියෙන සිතුවිලි කියලා අවදි වීම ඇති කර ගැනීම. එහෙම නැත්නම් මේකට ප්‍රතිචාර දක්වීම මේ සිතුවිල්ල එච්චර හොඳ නැහැ. මේක රාග සිතුවිල්ල, මේක ද්වේෂ ආදී වශයෙන් බල බල ඉන්න ගතියක් එනකොටම තව වැඩ ටිකක් සිද්ධ කරනව දන්නේම නැතුව. අර සිතුවිල්ලට විරුද්ධව. එහෙම නැත්නම් ඒ සිතුවිල්ලත් එක්ක ගිහිල්ලා. ඉතින් අන්නේ නිසා අපිට තියෙන්නේ චති වැඩිම විදියට සිතුවිලි සිතුවිලි කියලා දැන ගැනීම පමණයි. ඒ තරම් ගාල් සරල වුණාම ඔන්න ඒකේ තියෙන උපරිම වර්තමානෙට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර උඩ මට්ටමක ඉඳන් කරන මේ ධර්ම නැත්නම් ධම්මා නුස්සතියකට වගේ අහුවෙලා නිකන් පොඩි සමතයක් ගැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් ඇත්තටම සතිමත් බව නැත්නම් සරල වීම තමයි. තරාගං වාචිත්තං තරාගං චිත්තංති පජානාති. එච්චරමයි. මේ දැනගන්නවා සිතුවිල්ල මේකයි කියලා ඒකටම ඇත්තටම දැනගන්නකොට මේකට ඉන්න බෑ. ඒක ඊළඟ ඒකට යනවා. එහෙම නැත්නම් කයට හරි ඊළඟ අරමුණකට මාරු වෙනවා. එහෙම නැත්නම් ඒ එන්නේ මාරු වීමත් අපිට බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ අතරේ හිත යොදන්න පුළුවන් නම් ඔන්න ඒ සිතුවිලි දෙකක් අතරට හිත යොදන්න. ඒ ඔක්කොම යොදනවා මේ කරනවා කියලා කිව්වට එහෙම නෙමෙයි. ඒ අවධානයෙන් ඉන්නකොට බල පේන දෙයක්. 180 වෙන දෙයක්. අන්න ඒ විදිහට මේක සරලව මේකට මූණ දීලා සරල විදියට මේක දැකලා කරගෙන යද්දී ඕක අපි වැහෙනවද?
දැන් එහෙනම් සොයින්නන්ස.
උතරේ ඇහෙන්නේ නැතුව තිබුණාද ගොඩක් වගේ?
නෑ වචන 4-5ක් වගේ ඇහෙන්නේ 10ක් වගේ සොයින්නන්ස.
හොඳයි, එහෙනම් අපි මේ පැත්තේ සමු ගන්නවා. ඉදිරියේ තව කටයුතු තියෙනවා, අපේ ගුත්ත හාමුදුරුවෝ ඔය පැත්තේ ඉන්නවා. මේ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරගෙන අපි මේ නාථගනේ වැඩ ඉන්නේ. මේ කටයුතු වලට යොමු වෙන්න අවසර ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි සයනස්, බොහොම පින්. පාද නමස්කාර පූර්වක ඔබ වහන්සේට නමස්කාර කරමින්, පින් අනුමෝදන් කරමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්
සරණයි. සාදු
සාදු. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ නම කියන අවසරයි. ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ තවම වැඩ සිටින නිසා කාට හරි යම් ප්‍රකාශයක් වූ ගැටලුවක් ඉදිරිපත් කරන්නට අවස්ථාව තියෙනවා නම් තම සු මතෝස්වා ඉදිරිපත් වන්න පුළුවන්. නදීප්, ඉදිරිපත් වන්න ඔබට අවස්ථාව.
මහත්මින් නාමන්ත අවසරයි ස්වාමීන් වහන්ස. දම් සරණ ස්වාමීන් වහන්සේ අර කලින් ඉදිරිපත් කරා ස්වාමීන් වහන්ස, ඉන්ද්‍රිය බල වචන ටික සභාවන්න මට මේ වචන පොඩ්ඩක්වත් දන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඒකයි මම යන්නේ. මුලින්ම කිව්වා සතිය ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වෙනවා, ඊට පස්සේ බලයක් ලෙස වර්ධනය වෙනවා, ඉන්පසු මං හිතන්නේ බොජ්ජංග ධර්ම වැඩෙනවායි කියලා. ඉතින් තාමත් දන්නේ නැහැ ස්වාමීන් වහන්ස පිළිවෙල මොකක්ද කියලා. නමුත් අර ඊට සම්බන්ධ අවස්ථාවන් තියෙනවා සම්බන්ධ අපි අර ඉදිරිපත් කරපු වාර්තා මම ඔය කියපු දේවල් කිව්වකොට ඉතින් නිකන් ඔය තේරෙනවා මේ වගේ දෙයක් දැන් නිකන් වෙලා තියෙනවනේ කියලා ඉවරලා. එහෙම දැන ගැනීමක් මේ අවශ්‍ය වෙනවද ස්වාමීන් වහන්සේ?
මෙහෙමයි, ගමනට අවශ්‍ය අත්‍යවශ්‍යයි කියලා කියන්න බෑ. ඒ වුණාට දැනගෙන හිටියොත් ඒක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. අපි කියමුද අපි කොහේ හරි ගාල්ලේ ඉඳලා කොළඹට එනවා කියලා. අර කෙනෙක් කියනවා මෙහෙම හික්කඩුව කියලා තැනක් තියෙනවා, මූද පේනවා, ආයලාට අම්බලංගොඩ, ඔහම කළුතර එහෙම තැන තියෙනවා කියලා කියමු. ඒතර අපි මගට එක තැනකට ආවම මෙන්න මේක හික්කඩුව කියලා අඳුරගත්තනම් දැන් අපි දන්නවා අපි මෙච්චර විතර දුරක් ඇවිල්ලා තියෙන්නේ. තව මෙච්චර විතර දුරක් යන්න තියෙනවා කියලා යම්කිසි අර ආපු එක ගැන මොකද සතුටක් වගේ දෙයක්වත් ඇති වෙන්න පුළුවන්. අපිට තව ඉස්සරහට මෙහෙම යන්න තියෙනවා කියන දෙයක්වත් තියෙනෝනේ. අන්න එතකොට මේ දැනුම කියන එක අත්‍යවශ්‍ය නැහැ. මුකුත්ම දන්නේ නැති කට්ටියනේ රහත් වෙලා තියෙන්නේ. එතම අර වගේ පොඩි හරි දැනුමක් තියෙනවා නම් ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එහෙම නැතුව මේක ඕනමයි කියලා අත්‍යවශ්‍යමයි කියලා බදා ගන්න උමනාවකුත් නැහැ. දැන් වැළුවත් මේ බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 7 සුනීත සෝපාකල හැම රහත් උනේ. ඒතර ඒගොල්ලන්ට ওই වගේ මේ මහා ලොකු වචන සම්බන්ධ දැනුමක් නැති වෙන්නේ. එනේ සෝපාකගෙන් බුදුහාමුදුර එක කියන්නේ මොකද්ද, දෙක කියන්නේ මොකද්ද කියලා හොම හොම ප්‍රශ්න අහන්නේ. අර ප්‍රශ්න 10ක් අහන්නේ. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න නේ අහන්නේ. ඒ වුණාට මේ ලොකු දේවල් ගැන මෙහෙම දැනුමක් වචන අඳුරගෙන කටපාඩම් කරලා දැනුමක් නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා දැනුමක් මට දැන් මම මේ වගේ මට්ටමක ඉන්නේ කියලා මෙහෙම අර තියෙන එකත් එක්ක සතුටු වෙන්න පුළුවන් නම් ඒක ටිකක් ප්‍රමෝදයක් වෙන්න පුළුවන්. එහෙම අර දැනුම කියන එක අවශ්‍ය නැහැ. ඔක දැන් මගෙන් ඇහුවා මටත් ඔය ටික හරියට කටපාඩම් නැහැ අතට කියන්න. ඒද මේ අර පොතකින් බැලුවා මෙන්න මේ පොතේ තියෙනවා කියලා කියන්න පුළුවන්. රේරුකාණේ සාන්නාංශිකේ අර සත්‍යස් පාර්ශික බෝධි පාර්ශික ධර්ම තියෙන. අන්න ඒ පොතේ තියෙනවා, ඒ ටික විස්තර කළ ලස්සනට. දැන් එහෙම ගියා රෙෆරන්ස් එකක් දෙන්නම්. එතකොට ඒක දිහා බලා ගන්න. එතකොට ඒවත් එක්ක අර තමන්ගේ ලැබිච්ච මේ මේ දැන් මේ වෙලාවේ මම මෙහෙම මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා. සමහරවිට අදෝක උඩ තැනක ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. ඒනට හෙට වෙනකොට සම්පූර්ණ බිඳුවට
වෙලා.
ඒක නිසා දැන් ඉන්න වට්ටමේ සතුටෙන් තව ටිකක් ඉස්සරහට කරගෙන යන්න. ඒතර ප්‍රැක්ටිකල් වැඩේ. අර අනික වචන කටපාඩම් කළා පොතේ දැනුම එනවට වඩා ප්‍රැක්ටිකල් දෙයක් නේ මේක තියෙන්නේ. ඔය චූටි ළමයි ඉන්නේ, අවුරුදු 4-5 පොඩි ළමයි ඉන්නේ, ඔය මොකුත්ම දන්නේ නැහැනේ. උන් කියන්නේ මේ දැක්කම මේ හුස්ම දැනෙනවා මට. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. වම කියන එකක් දන්නවා. එලාට ටික වෙලාවක් යනකොට කම්මැලි වෙනවා, නිදිමත වෙනවා. ඔන්න ඒවා කියනවනේ. දැන් කොච්චර මේ අර පොළවේනේ ඇවිදින්නේ. දැන් ওই වචන කටපාඩම් කරලා හඳේ ඇවිදින කට්ටියට වඩා අර පොළවේ ඇවිදින පොඩි දරුවා රහත් වෙනවනේ. ඒක නිසා අර දැනුමට නිකන් වෙලාවක් තියෙනවා නම් ඔය දැනගත්තට කමන්නේ නැහැ. ඒක ඕනමයි කියලා අවශ්‍යතාවයක් නැහැ.
සත්‍යයේ ස්වාමීන් වහන්සේ කියපු දේ ආපහු මම තේරුම් ගත්ත විදිහ දැක්කොත් එහෙම ස්වාමීන් වහන්සේ අර සතුට එනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම ඔබ වහන්සේ කිව්වා හරි. මේ දැනගෙන ආම වගේ දැක්කලා තියෙන එකන් අර මාර්ගය, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියව මාර්ගයනේ යන්නේ ස්වාමීන් වහන්සේලා අපිට උපදෙස් දෙන මාර්ගය යන්නේ කියන්නේ අර ඒ සතුට එනවා ස්වාමීන් වහන්සේ. ඊට අමතරව ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඒ අවසානයේදී අර ත්‍රිලක්ෂණ හැම දෙයකම ත්‍රිලක්ෂණය පේනවායි මතු වෙනවායි කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. මෙන්න මෙහෙම අත්දැකීමක් මගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉස්සර පරියංකයකට ගිහිල්ලා හෝ සක්මනේදී ඔය අන්තිමටම ඔය අර එපා වීම ගතියන්නේ අන්තිමටමයි කියලා මම දැන් සෑහෙනස් කියන්නේ සතුටක් එනවා. ඒ කියන්නේ අර දරා ගන්න බැරි සතුටක් වගේ ඉලා අන්තිමටම ගිහිල්ලා අතාරිනවා ඔය එපාම වෙලා යන්න ස්වාමීන් වහන්සේ. ඒක දැන් ඊට පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේගේ ওই දවසල උපදෙස් අනුවම තරාම ඒ පාවීමක් දකින මේක අර අද්දකෙම බාර ගන්න කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහටම ඉතින් බැලුවා ඇත්තටම ඉතින් ඒක හරි ස්වාමීන් වහන්සේ. ඒකට ද්වේෂ කරොත් එහෙම ලෝක අමාරුවක වැටෙනවා. හැබැයි ඒක මේක මගේ මේ ප්‍රතිපදාවේ දිනුවක් කියලා ඒක සතුට ඇති කරගත්තොත් ඒ ක්ෂණයකම වගේම ඒ සතුටත් දකින්න ස්වාමීන් වහන්සේ. දැන් පරයන්කිට වාඩි වෙනකොටම ස්වාමීන් වහන්සේ ඒ අත්දැකීම වෙනවා. පරයන්කිට විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ වෙන මොකක්ද දැන් මම හිතන්නේ දැන් ස්වාමීන් වහන්සේ ඔය ඉස්සලා ධර්ම දේශනාවේදී මම ලියන්න පටන් ගන්නකොටම පොඩි නෝට්ස් ටික දා ගන්නකොටම ඒ අර එපා වීම වගේ අර වමන යන ගතිය චුට්ටක් එනවා. ඒක ආපහු එහෙම ඒ ෂණයෙම නැති වෙලත් යනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ
බණහන කොටත් දැන් නැහැ පාවනේ.
නෑ නෑ. අනේ නෑ ස්වාමීන් වහන්සේ සමාවෙන්න. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ දැන් මම ඒ ඇහිසිල්ලේ ඉඳලා මම මේ ලිවීම පැත්තට යනකොට ඒ කියන්නේ මට අර බණට තියෙන ආසාව හින්දා මේක මට ලියන්න නැතුව බණ අහගෙන ඉන්න ආසාව තියෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අන්නේ ඒ දෙක අතර වෙනස් වීමදි තමයි මට දැනෙච්ච විදිහට ඒක වුනේ. ඊට අමතරව දැන් ගිතර ඉඳන් ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ උදේ වැඩ පටන් ගන්නකොට දැන් සමහරස්සල දෙපරියංකය ඉඳලා විනාඩි 15ක් විතර සක්මනක් කරලා ඒව ටික කරලා තමයි මම ගෙදර ඉතින් වැඩ පටන් ගන්නෙ. එතකොටත් ඒ දැන් අරවයි ඉවරලා ඒ ඔෆිස් එකේ වැඩ පටන් ගන්න කුටුවේ වාඩි වෙනකොටම ඔන්න ආපහු අරක දැක්කම. නමුත් ඒක අර ඉස්සර තරම් එහෙම ලොකු කාලයක් තිබිලා එන්නේ ඒක විසින්ම නැති වෙනවා සෝන්සර්. මම උත්සාහයක් කරන්නෙත් නෑ එහෙම නැති කරන්න හෝ ඊට මොකක් හරි තව සතුටක් ඇති වෙන දෙයක් කරන්න කියලා. නමුත් අර ඊට පස්සේ අර ඔටෝමැටික් වගේ වැඩේ හරි සතුරිනුත් කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මට ඒ අර දැනගන්න අවශ්‍ය මොකද ඇයි අර පස්සේ දැන් ගොඩ කාලයක් නිකන් පරියන්ක ඉන්නකොට ඒක අවසානයේදී දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා හේකුයි මේ දැන් ආපහු වැඩ පටන් ගන්නකොටම වගේ ඔක දකින්නේ මොකද ස්වාමීන් වහන්සේ ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඒක තමයි දැන් අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා මෙන්න මේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට අපිට දෙයක් අපි කියමු පොඩි ළමයෙක් යාළු කරගන්න හදනකොට දැන් පළවෙනි දවස්වල එයා මුලින්ම එයා දැකපු ගමන් අපි ටිකක් පොඩ්ඩක් කෝල වෙනවනේ. පොඩ්ඩක් දිව දික් කරලා පොඩ්ඩක් hina වෙලා මොකක් හරි ටිකක් අමාරු වෙනේ එයා යාළු කරගන්න. එනකොට දෙවෙනි දවසේ එයා දැක්කහම ඩග්ගාලා ළඟට ඇවිල්ලා උකුලටම එනවනේ. අන්න ඔය වගේ තමයි. දැන් මේ ආනාපාන සතියත් යාළු කරගන්නකොට ටිකක් අමාරු. ඊට පස්සේ යාළු වුණාට පස්සේ අර පොඩි ළමයාගේ යථා ස්වභාවය අපිට තේරෙන්නේ එයා ටිකක් යාළු වෙලා එයත් එක්ක හොඳට ඉන්නකොට අන්න එයාගේ හැටි තේරෙන ටික වෙලාවක් ආශ්‍රය කරනකොට. එනකොට දෙවෙනි දවසේ එයා හම්බුනහම මොකද හම්බ වෙනකොටම දන්නව මෙයාගේ ඇත්ත ස්වභාවයම තමයි මෙයා පෙන්වන්නේ. පළවෙනි දවසේ වර්ගයේදී ටිකක් ඊට ඉස්සෙල්ලා එයාගේ යථා ස්වභාවය අපිට තේරෙනවා මෙන්න මේ වගේ කෙනෙක් කියලා. එයා කෙලින්ම උකුලටම පැනලා කරන සෙල්ලම් කරන ලොකුම කරනවනේ එනකොටම. ඉතින් හුස්ම දිහා බැලුවත් ඕකම තමයි. හුස්ම නෙවෙයි මොකක් දිහා අපි එක දෙයක් දිහා එක දිගට බලන් ඉන්නකොට පළවෙනි දවසේ එයාගේ යථා ස්වභාවය තේරෙනවට වඩා ටිකක් ඉක්මනට දෙවෙනි දවසේ තේරෙනවා. තුන්වෙනි දවසේ යනකොට ඊටත් වඩා ඉක්මනට තේරෙනවා. නෝග තමයි ඒ ස්වභාවය. ඉතින් අපිට තියෙන්නේ මේ වෙලාවේ දෙනන දේ දිහා බලන් යන කිව්ව විතරයි. එක්කෝ කලින් කිව්වා වගේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙන්න ඕන කියලා බලාපොරොත්තුෙන් ඉන්නව නෙවෙයි. බැලුවොත් අනිවාර්යයෙන්ම පේන්න තියෙන්නේ ওই තුන විතරයි. වෙන පේන්න දෙයක් නැහැ ඇත්තටම. ඉතින් අපි තමයි මේක හොඳයි කියලා මේක නරකයි කියලා මේක මේ විදියයි මේක අර විදියයි කියලා උඩින් දාගත්තට ඇත්තටම හොඳටම ඩීටේල් ඇතුළටම ගිහිල්ලා බැලුවොත් ඕනම දෙයක් ඒක ඇතුලේ තියෙන ওই ලක්ෂණ තුන ඇතුලෙන් තියෙනවා. ඒක ඒකට උඩින් තමයි අර එක එක ආලවට්ටම් දාලා රැපර්ස් දාලා අර එක එක ඒවා හොඳයි නරකයි කියලා මට්ටම් එන්නේ. ඒනට යටටම ගිහිල්ලා ඇතුළටම ගිහිල්ලා කිඳා බැස්සාම ඇතුළෙම තියෙන ওই ලක්ෂණ තුන විතරයි. ඒ ඔය ලක්ෂණ තුන බලනවා කියන මට්ටමෙන් නැතුව තියෙන්නේ මොකක්ද අන්නේ ඒක දිහා බලනවා කියන මට්ටමෙන් ගිහිල්ලා ඒ බලාපොරොත්තුෙන් ගිහිල්ලා මේක ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා බලාපොරොත්තුෙන් ගිහිල්ලා බැලුවොත් ඇත්තටම බලන්න තියෙන ওই තුන විතරයි. ඒකට තියෙන්නේ අර නිකන් හොය බලන් ඉන්න එක විතරයි. බලන් ඉන්නකොට අර මුලින් අර පැයක් එකහමාරක් ගිහිල්ලා පේන දේ ටික දවසක් යනකොට ඒක දිහා පුරුදු වෙනකොට ඊට කලින් දකිනවා. ඊට පස්සේ හොම්ම ටික ටික ලඟ දැන් වැඩේ පටන් ගෙන ටික වෙලාවකින් දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට වැඩේ පටන් ගන්න හදනකොටම තව ඉස්සරහට ගිහින් එහෙම දැනෙන්නත් පුළුවන්. ඉතින් ඕකත් ඊළඟට අර හැම එකක්ම අර චක්‍ර වගේ වෙනස් වෙනවා වගේ සමහර දේවල්දී වැඩේ ඉවරුණාටත් පස්සේ තමයි දැනෙන්නේ මේක වැඩක් නැහැ කියලා. සමහර දේවල් වැඩේ පටන් ගන්නකොටම දැනෙන්නත් පුළුවන්. ඒ වගේ එක එක විදිහට වෙනස් වෙන්නත් පුළුවන්. කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. එක එක දේවල්ට තියෙන කැමැත්ත අකමැත්ත වෙනස් වෙන්න පුළුවන්. සමහර ලාට මම මෙච්චර කල් හරි හොඳයි කියලා බලාගෙන හොඳටම බදාගෙන හිටපු දේවල් හරිම නරකයි කියලා අනිත් පැත්තට දාන්න පුළුවන්. ඒ වගේම හරි අකමැත්තෙන් තිබුණ දේවල්ට ලොකු වටිනාකමක් දෙන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි තියෙන්නේ මේ එකම මොකක් හරි දෙයක් අල්ලගෙන ඒ දිහා බලාගෙන ඉන්න. ඒ වෙලාවේ එන දේ දිහා බලන් හිටියානම් ඔන්න ඔය කී ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒතර අර කලින් ගොඩක් වෙලා ගිහිල්ලා දැනෙන දේකම පස්සේ එනකොට ඒ මොහොතේ මොන් ද ස්පොට් Tamandම තේරෙන්න පුළුවන්. එතකොට Tamand තීරණය ගන්න පුළුවන් මේ හැම එකේම ස්වභාවය මෙහෙමද නැද්ද කියන එක Tamandම අර විපරමෙන් ඉන්න තියෙන්නේ. හොඳ දිගට කරගෙන යන්න. ඉතින් අර පර්යාංකයේ සක්මනේදී විතරක් නැතෝ ඒ විදිහට එදිනදා ජීවිතයේදීත් ඔහම අකමැති අකමැති එපාවීම් එන හැටි දිහා බැලුවාම අන්න ඒකෙත් ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඊළාට මෙන්න මේ විදිහට කැමැති අකමැති වෙන මේක තේරුම් ගන්න මමෙකුත් ඉන්නවා කියන එකත් යටින් පේන්න පුළුවන්. දැන් මේ කලින් තියුණනේ මට මේ පර්යාංකයේ ඉඳලා ටික වෙලාවක් යනකොට එපා වෙච්ච බව මමනේ දැනගත්තේ. ඔය දැනගත්තු මමෙකුත් ඉන්නවා ඊට එහායි. ඒ වගේම දැන් පේනවා මට ඒ දවස්වල මෙච්චර කාලයකට ගිහිල්ලා එපා වීම දැනෙන. දැන් මේ පටන් ගන්නකොට මට දැනෙනවා එපා වීම. ওই දෙකම බලන් ඉන්න උඩින් ඉන්න මමයා තව කොහෙද ඉන්නේ. දැන් ඌ ගැනත් තේරුම් ගන්න පුළුවන් තව ටික දවසක් යනවා. ඔහොම ඕක දිහාම බලන් ඉන්නකොට. ඕකම කරගෙන යන්න ඉතින් දිගටම.
එහෙමයි සල්නස්. බොහෝ පිං සාදු සාදු සාදු.
බොහොම පිං උභහන්සීටත් බොහොම පැහැදිලි විස්තරයකින් උපදෙස් දුන්නාට ඊළඟට තව කවුරු හරි ඉන්නවා නම් සූ මතෝස්වා ඉදිරිපත් වෙන්නට පුළුවන්. මම හිතන්නේ අදට අපිට ලැබෙන වාචික ප්‍රශ්න අවසන්යි කියලා. මම ඊළඟට වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නදීප්ත වැඩසටහන මම හිත
නාමන්ත මම පොඩ් අන්තිමට නාමන්ත පොඩ්ඩක් මියුට් වුණා මං හිතන්නේ.
ආ හරි හරි.
රයිට්. බොහොමත්ම පිං නාමන්ත. අවසරයි ස්වාමීන් වහන්සේ අද දිනේත් උවහන්සලා අපි සමග සම්බන්ධ වී අප වෙනුවෙන් උවහන්සලාගේ වටිනා කාලය මිඩංගු කරා. ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා බන්දුල මාමට මම ආරාධනා කර සිටිනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට. සාදු සාදු සාදු.
නදීප් මා ඇහෙනවනේ?
ඇහෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සභාවෙන් අවසරයි. සතිමත් පිරිසකට අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නම කීමට අවසරයි. ධම්ම දුක්ඛ ස්වාමීන් වහන්සේ, ධම්ම සම්ම ස්වාමීන් වහන්සේ ඉතාම වටිනා දහම් කරුණු ඉදිරිපත් කරමින් ධර්ම දේශනාවක් සහ කමඨහන් සාකච්ඡා වාරකින් විවිධ තල ඔස්සේ සතිමත් බව පුරුදු කිරීමට අපට උපදෙස් ලැබුණා. ඉතින් වහන්සේලා ලබාගත් එම ධර්ම දේශනාමය පිණුත් සතිමත් පිරිසක් වශයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් පිණුත් ප්‍රථමයෙන්ම වහන්සේලා දෙනවට නිදුක් නිරෝගී සුවය පිණිසත් මෙම සතිමත් යන ගමනේ නිවන් මඟ සාක්ෂාත් කිරීමටත් මෙම සීලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම කරුණීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සීලම නිස්සාරණ වනයේ වැඩි සිටින ස්වාමීන් වහන්සේලාටත් මෙම කරගෙන යන මහාංකු සාසනික සේවාව ඉදිරියට කරගෙන යාමට ශක්තිය බලය පිණිස මෙම පින් හේතු වේවා. මේ අප සතිමත් වඩන මෙම පිරිසටත් සතිමත් බව ඉදිරියට දියුණු කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මෙම ක්‍රියාවට සාදු කියා සම්මාදන් වන පෙන්වන නොපෙන්වන යම් පිරිසක් ඇතොත් එය ඇටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කියා සද්ධාන කරමු. දෙවියන්ට පින් දීම. ත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දෙවියන්ට පින් දීම. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මිගි ඥාතින්ට පින් දීම. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. නං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාථාව. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා. මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පක්ඛියා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමට අවසර
දෙයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු
මයාකතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තප්පං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛී හන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
දැන් අපි මේ පැත්තෙන් විසන්දේනා සීල දනටම තෙරුවන් සරණයි. ඒ වගේම සීල දනටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.